அது திதாஸ் பிசி பஹே பிப்ரவரி மாச விசி துங்குன இருதா அதுனுக்கு சத்திமத் பவ வெடசட்டான் சத்திமத் பவ பூணு கரண்ணன் சதாவன வெடசட்டான் மாலாவே தவத் வெடசட்டானகட்டை அப்ப சீரு தினாம சூதானம் விசிட்டின்னே ஏ சதா நிசரணவனின் சகபாகி வன நமக்கு என் அவசராய் பூஜனிய ஹோமாகம தம்ம குசல சுவாமின் வகன்சேவ பாத நமஸ்கார கொட வெடசட்டானட்டு கௌரவியத்துவ பிலிகன்னவா இவகிம வெடசட்டானது சம்பந்த வன அனுகுத் சுவாமின் வகசேலா மேனிவருண் பாத நமஸ்கார கொட்ட வெடசட்டானது பிலிகன்னவா வெடசட்டானது துரஸ்தோ சம்பந்த வன உபசீல தினாமத் இதாமத் கௌரவியத்துவ வெடசட்டானது பிலிகன்னவா வெடசட்டானே மூலிக அங்கே லெச அப்பட திபென்னே கௌரவனீய சுவாமின் வகசேகே தர்ம தேசனாவகட சவந்தீமாய் இன்னானතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේසු කිර සජ්ජන්ති ඒකේ සමන බ්‍රාහ්මනා විගයහං නං විවද් විගයිහං නං විවදන්ති ජනා ඒකංග දස්සිනෝති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි නොයෙකුත් මතවාද අදහස් මේ වගේ දේවල් සත්‍ය බව හිතාගෙන කටයුතු කරනවා. ඒ විවිධ විදිහේ මතවාද අදහස් අපි ළඟ තියෙනවා. ඒ අදහස් වලට අනුව අපි කටයුතු කරනවා, හිතිවිලි පවත්වනවා. සාමාන්‍ය ගත්තොත් විවිධ දේවල් ගැන නොයෙකුත් විශ්වාස අපි ගාව තියෙන්න පුළුවන්. මේ දේ හරි, මේ දේ වැරදි, මේ මේ විද්‍යාව නිවැරදි කියලා ওই විදිහේ මතවාද අපි ළඟ තියෙන්න පුළුවන්. තවත් දේවල් පිළිබඳ විවේචනාත්මක, එහෙම නැත්නම් වෙනස් විදිහක අදහස් ওই විදිහේ දේවල් තියෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි යම් යම් ආකාරයේ හිතිවිලි පවත්වන යම් යම් ආකාර මතවාද හරි බව වැරදි බව අන්න විශ්වාස කරමින් අපි කල් ගෙවනවා. ඉතින් ඔන්න ඔය විදිහේ විවිධ මතවාද සත්‍යයි කියලා හිතාගත්ත විවිධ මතවාදවලට අනුව සිතිවිලි පවත්වන ඔය විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා. එතකොට අන්න ඒ කෝණෙන් තමයි අපිට මේ ලෝකේ පෙනෙන්නේ. සාමාන්‍ය ගත්තොත් යම්කිසි කෙනෙක් දෙයක් දිහා බලන කෝණයක් තියෙනවා. ඒ කෝණෙන් පිට ඒකෙන් එහා දෙයක් ඒ තැනතර දකින්න අමාරුයි. එක්තරා විදිහකට මේ එයාව කොටු කරලා තියෙනවා, හිර කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක දිහා බලන්න පුළුවන්. මෙයින් පිටත වෙනස් ආකාරයකට වෙනස් විදිහකට මේක දිහා බලන්න බෑ කියලා. එතකොට මොකද්ද මේ හිර කිරීම, මොකද්ද මේ කොටු කිරීම කියලා ගත්තොත්, ඇත්තටම අර තමුන්ගේම හිතිවිලි අදහස් මේ වගේ දේවල් වලින් තමයි මේ තැනතාව මේ කොටු වෙලා තියෙන්නේ. යම් මොකක් නමුත් සිදුවීමක් වුණාද ඒක දිහා මෙයා බලන විදිහක් තියෙනවා නේද? ඒ සිදුවීම අනේ ඒ විදිහට තමයි අර්ථ දක්වන්නේ. ඒ සිදුවීම ඒ විදිහට තමයි එයා දකින්නේ. හැබැයි අපි හිතමු මේකම තව කෙනෙක් දැක්කා කියලා. වෙනත් කෙනෙක් එයා මේ සිදුවීම දිහා බලන්නේ සම්පූර්ණ වෙනස් දිසානතියකින්. අන්න එයා ගේත් අර විදිහේම කෝණයක් තියෙනවා. එයාට මනන්නේ වූ හිතිවිලි හැඟීම් බලට කොට්ටු වෙච්ච කෝණකින් එයා අර ප්‍රශ්නේ දිහා බලනවා, සිදුවීම දිහා බලනවා. එතකොට දෙදිනෙක් මේක අත්දකින්න විදි වෙනස් බව අපිට දැක දැනගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය අද කාලේ සඳහන් කරනවා ඔය නිවැරදි තීරණ ගැනීම සඳහා හේතු වෙනවා කියලා මේ කිහිප දෙනෙක්ගේ සහභාගිත්වය. ඇයි ඒ? අර එකම ප්‍රශ්නයක් දිහා, ආයතනයේ වේවා, ගෙදර වේවා, එකම ප්‍රශ්නයක් දිහා මේ දෙදෙනෙක් බලන්නේ දෙවිදිහකට. අන්න නේද? අර perspective shift කියලා කියනවා. මේ තමුන්ගේ බලන කෝණයේ වෙනසක් තියෙනවා. එතකොට මේ perspective shift එක අන්න සමහර විට වෙනදාට වැඩිය පුළුල් දැක්මක් මේ ප්‍රශ්නේ දිහා ඇති කරගන්න, මේ සිදුවීම දිහා බලන්න අන්න උදව් උපකාර වෙන්න පුළුවන්. ඒක නිසාම අන්න කිහිප දෙනෙක් එකතු වෙලා තීරණයක් ගත්තොත් ඒක වඩාත් නිවැරදි වෙන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන්. නේද? අර brainstorming කියලා කියන්නේ දැන් ඔය ආයතනවල එහෙම කරන දෙයක්. ආයතන ප්‍රධානියෙක්ගේ තිබිය යුතු හොඳ ගුණාංගයක් තමයි එයා හැම පැත්තේම එක්ස්පර්ට් කෙනෙක් විය යුතු නෑ. එයා අන්න අර එක්ස්පර්ට්ලා කන්සල්ට් කරලා කීප දෙනෙක් එකතු කරගෙන නිවැරදි තීරණයට එළඹෙන්න විවෘතභාවයක්, හැකියාවක් එයා ළඟ තියෙනවා. අන්න මොකද උනේ? අර එකම ප්‍රශ්නයක්, එකම සිදුවීමක්. නමුත් විවිධ කට්ටිය බලන්නේ එකේ විවිධ ආකාරයෙන්. එතකොට අපි අපේ ප්‍රශ්නයක් වෙන කෙනෙක් එක කිව්වොත් අන්න සමහර විට එයා ඒ ප්‍රශ්නේ දිහා බලන්නේ වෙනත්ම කෝණයකින්. අපි නිවැරදි කාර්යය කියලා මෙච්චර කල් හිතාගෙන ඉඳියා. නමුත් අර කෙනා කියනවා ඔබ නෙමේ නිවැරදි, මේ ප්‍රශ්නේ දි අනිත් තැනත් කියලා. එතකොට ලොකු වාද විවාද නම් ඇති වෙන්න පුළුවන්. මගේ මේ යාළුවා වෙලා අනිත් පැත්ත ගත්තයි කියලා ඔන්න බයිනෝ නේද? එහෙම නැත්නම් මටමයි දොස් කියන්නේ කියලා බනිනවා. ඈ මොකද දන්නේ මට මේ දොස් කියන්නේ කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ දෙදෙනෙක්ගේ බැල්මේ වෙනස අපිට දකින්න පුළුවන්. දෙදෙනෙක් අර විදිහට කොහොමද මේ ප්‍රශ්නයක් දිහා තමුන්ට අදාළ කෝණකින්, තමුන්ම හිරවෙච්ච කෝණකින් බලන්නේ. අර විදිහට තමුන්ගේම හිතිවිලි හැඟීම් විදිහට තමයි අන්න මේ කොටුවීම සිද්ධ වෙන්නේ. ඊළඟ අපි හිතමු තවත් දෙයක්. කෙනෙක් මොනවා හරි ගැන හිතනවා, කල්පනා කරනවා. එතකොට සාමාන්‍යයෙන් මෙයා හුරු පුරුදු වෙච්ච හිතිවිලි රටාවක් තියෙනවා. එතකොට යම් දෙයක් සිදු වුනහම එන්නේ හිතිවිලි රටාව ඔස්සේ තමයි මෙතනට ගමන් කරන්නේ. හරියට නිකන් අර හයිවේ එකක් වගේ නේද? හයිවේ එකට දාපු ගමන් බ්‍රුස් ගාලා අන්න අනිත් පැත්තෙන් මතුවෙන්න පුළුවන්. ශීඝ්‍ර ගමනක යෙදෙන්න පුළුවන්. ඒ වගේ තමයි ওই හිතිවිලි රටාත්. අපි පුරුදු කරලා තියෙන හිතිවිලි රටා, අපිට කම්ෆර්ටබල් හිතිවිලි රටා ඔස්සේ තමයි අපි ගමන් කරන්නේ. හරිද? ඒ යම් කිසි දෙයකට දෙන උත්තරේ කලින් කිව්ව හැකි මේ වගේ එකක් තමයි මේ යකා කියන්නේ කියලා. ඇයි ඒ? අන්න එයා හුරු කරපු හිතිවිලි රටා ඔස්සේ තමයි සාමාන්‍ය ගමන් කරන්නේ. නුහුරු නුපුරුදු හිතිවිලි රටා ඔස්සේ යන්න අපි පෙළඹෙන්නේ නැහැ. නේද? ඒ වගේ හිතිවිලි වැඩිය අපිට ප්‍රියජනක වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න හැමදාම ගිහිල්ලා පුරුදු, හැමදාම ආවඩලා පුරුදු හිතිවිලි රටා ඔස්සේ මෙතනට ගමන් කරනවා. දෙයක් පිළිබඳව ඒ විදිහට හිතනවා, දෙයක් පිළිබඳව හිතලා ප්‍රකාශ කරනවා. එතකොට සමහර විට පුද්ගලයාගේ චරිත ස්වභාවය ටිකක් අඳුනනවනම් කිව්ව හැකි අන්න මේ විදිහ දෙයක් තමයි ඔය මිනිහා කියන්නේ කියලා. මේ ඔය ඇහුවාට මේ වගේ උත්තරයක් දේවි කියලා අන්න කලින්ම කියන්න පුළුවන්. මොකද නැවත නැවත එයාට හුරු පුරුදු හිතිවිලි රටා එයා පුරුදු කරමින් ඉන්නවා. නමුත් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ පරීක්ෂණයක් විදියට හරි, එහෙම නැත්නම් ආර්ය පරීක්ෂණේ විදියට හරි අන්න තමුන්ගේ හුරු පුරුදු හිතිවිලි වෙනුවට වෙන හිතිවිල්ලක් ආශ්‍රය කරොත්, වෙන හිතිවිලි රටාවක් ඔස්සේ ගමන් කරොත් අන්න එයාට තේරෙනවා කවදාවත් නොහිතපු දෙයක් අන්න කල්පනා වෙනවා. කවදාවත් නොහිතපු විදිහට දෙයක් දිහා බැලෙනවා. කවදාවත් නොදන්න වචන ප්‍රකාශ වෙනවා. එහෙම දෙයක් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් සතිමත් කෙනෙක්ට අන්න අර එකම හිතිවිලි රටාව වෙනුවට හිතිවිලි රටා බොහොමයක් ඇති බව, ඒවා වෙනස් වෙනස් ස්වභාව සහිත බව, සමහර විට එකක් ඔස්සේ ගියොත් අලුත්ම හිතාගන්න බැරි පැතිකඩකට ස්වභාවයකට ගමන් කරන බව මේ කෙනෙක්ට දැකගන්න පුළුවන්. සාමාන්‍ය ගත්තොත් ඔය දැන් ඔය ධර්ම දේශනාවක් වගේ කරනකොට උනත් අන්න එකම විදිහේ හිතිවිලි රටා ආශ්‍රය කරොත් අන්න මොකද වෙන්නේ? අන්න එකම විදිහේ අදහසක් තමයි හැමදාම කියවෙන්නේ. හැබැයි අපි හිතමු ඔය කියාගෙන යනකොට ඔන්න එකපාරට මොකක්දෝ හිතිවිල්ලක් අන්න මතුවෙනවා, අලුත් අදහසක් මතුවෙනවා. මේක කොහෙට අරගෙන ආවිද දන්නේ නැහැ. හැබැයි අර දේශකයාණන් වහන්ස අර හුරු පුරුදු ගමන යන වෙනුවට අර අලුත් ගමනට කැමති වුණොත් අන්න අලුත්ම අදහසක් ඒ තුල පිට වෙන්න ප්‍රකාශ වෙන්න පුළුවන්. දැන් වැඩි ඕනේ නැහැ, බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මෙහෙම බණ කතාවක් උඹලා අහලා තියෙනවද කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, මේ නෑනේ ස්වාමීනි, අදම තමයි ඔයගේ එකක් ඇහුවේ, අලුත්ම බණක් තමයි අද කිව්වේ කියලා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා, මමත් අහලා නෑනේ, මමත් අදම තමයි මෙහෙම එකක් ඇහුවේ නේද. අන්න බුදුරජාණන් වහන්සේටත් අලුත් පැතිකඩයක්, අර ස්වාමීන් වහන්සේලාටත් අලුත් පැතිකඩයක් අන්න ප්‍රකාශ වුණා. මොකද වුනේ? අන්න අර වෙනදා ගමන් කරන කොටු වෙන මග වෙනුවට අලුත් මගක් ගත්තා. ඒක කොහෙට අපි අරගෙන ආවිද දන්නේ නැහැ. හැබැයි අන්න ඒක අපිට අමුතු විදිහේ ගමනක් පෙන්නුම් කරනවා. ඒ තුල අවිනිශ්චිත භාවයක් තියෙනවා. හැබැයි අන්න ඒක තුල යම් සුන්දරත්වයක්, අලුත් පැතිකඩක් වුණත් ඇති බව හඳුනා ගන්න පුළුවන්. නිකන් අර ඔය ඔය අදහසද කියන්නේ නිකන් අර ෆෝක් ඔන් ද රෝඩ්, නිකන් අර ගෑරුප්පුවක් බෙදුනා වගේ අන්න වයි හන්දියකට වගේ පාරක එනවා. දැන් යන්න පාරවල් දෙකක් තියෙනවා. හරි, එතකොට හුරු පුරුදු පාරක් තියෙනවා, ගියපු පාරක් තියෙනවා. අන්න කියනවා, මොන පාරද මම තෝරාගත යුත්තේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අන්න කෙනෙක් කියනවා, අර අඩුවෙන් ගමන් කරපු පාර තෝරාගන්න, අර වල් වැදිච්ච පාර තෝරගන්න. ඒ පාර අපිව කොහෙට අරන් යයිද දන්නේ නැහැ. ඒ පාර තුල අනතුරු තියෙන්නත් පුළුවන්. හැබැයි අන්න හැමදාම යන පාරේ වෙනුවට අලුත් පාරක ගියොත් මොනවදෝ අලුත් අත්දැකීම් ටිකක් අපිට හොයාගන්න පුළුවන් වේවි. අන්න අර අපේ ජීවිතවල වුණත් අන්න තීරණ ගන්නවා හැමදාම හුරු පුරුදු තීරණ අපි නේද, කටයුතු කරනවා හැමදාම හුරු පුරුදු විදියට අපි. නමුත් අන්න යම්කිසි කෙනෙක් කල්පනා කරොත් මම මේ කවුරුත් නොයන පාරක යනවා, අඩුවෙන් ගමන් කරපු පාරක යනවා කියලා, ඒක අපිව අමුතුම අත්දැකීම් ගොඩනක් දිහාවට, කවදාවත් දැකලා නැති පුරුදු නැති අත්දැකීම් ගොන්නක් දිහාවට අන්න අරගෙන යනවා. දැන් අපි හිතමු ඔය මෙඩිටේටර් කෙනෙක්, එහෙම නැත්නම් ඔය පැවිද්දෙක් විදිහට ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වුණත් අර ඒ කෙනාට හුරු පුරුදු පාරේ නෙමෙයි යන්නේ නේද. හුරු පුරුදු අර රැකී ආරක්ෂා කළා, හුරු පුරුදු ගෙවල් දොරවල් වල ඉඳලා, හුරු පුරුදු මේ විදිහට තමුන්ගේ පහසුව සහිතව කටයුතු කළා. නමුත් අපි හිතමු කෙනෙක් මේ විදිහේ භාවනා මධ්‍යස්ථානයක නවතින්න එනකොට එයා අර නොදන්නා ශේත්‍රයකට, නොදන්නා පාරකට තමයි ගමන් කරන්නේ. මෙතන ඇවිල්ලා තමුන්ට නිදිය ගන්න තියෙනවද, ඉඩක් තියෙනවද, කන්න බොන්න කොහොමද හම්බ වෙන්නේ කියලා දන්නේ නැහැ. එහෙම නැත්නම් පැවිදි වෙලා කොහොමනම් යැපෙන්න වෙයිද, කොහොම ජීවිතයක් ලැබෙයිද කියලා දන්නේ නැහැ. කොහොම පිරිසක් අතරට යාවිද, කොහොම විදිහේ කට්ටිය ආශ්‍රය කරන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ. මොන මොන විදිහේ මේ තුල අනතුරු තියනවද, මොන විදිහේ ප්‍රශ්න තියනවද කියලා දන්නේ නැහැ. හැබැයි සියල්ලම නොදැන නමුත් මේ තැනැත්තා අන තීරණය කරනවා, මොකද්ද, මම මේ අලුත් පාරේ ගමන් කළ බලනවා කියලා, මේ අනතුරු අරගෙන බලනවා කියලා. හරිද? අන්න ඒක අමුතුම කතන්දරයක්. හරි, ඉතින් එන්නේ විදිහේ ගමනක් තමයි එක්තරා විදිහකට මේ අපිත් ඒ දෙන්නේ. අපි මේ හුරු පුරුදු පාරවල් වල නොවෙන්න පුළුවන් මේ යන්නේ, හුරු පුරුදු දේවල් වලට නොවෙන්න පුළුවන් අපි මේ අනුග්‍රහ කරන්නේ නේද. නමුත් අන්න ඒ අනුග්‍රහය, ඒ ගමන තුල අන්න අපිට යම් කිසි අලුත් අත්දැකීමක්, අලුත් පැතිකඩක් දැනගන්න ලැබෙනවා. සාමාන්‍යයෙන් භාවනාවක උනත් දවස දවස ගානේ අලුත් අලුත් විදිහවස් වලට මේ භාවනාව අපි අරගෙන යනවා. ඒක සමහර විට බියජනකයි, ඒක සමහර විට අපිව එපා කරවන සුළුයි. ඒක සමහර විට අර විදිහට නොහිතූ පැතිකඩක්. නමුත් අන්න ඒ ගමනම තමයි වැඩි වැඩියෙන් අනුග්‍රහ කළ යුත්තේ. අර වෙනදා හීර වෙලා, වෙනදා කොටු වෙලා ඉන්න සිතිවිලි රටාව, ඒ හැඟීම් රටාව, ඒකෙන් පිට පැනලා අලුත් දිහාවකට ගමන් කරනවා. ඉතින් ඔන්න ඔය කියන අදහසත් එක්ක අපි බලමු මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කතා බහ මොකද්ද කියලා. එතකොට මේකත් උදාන පාළියේ නානාතිත්‍ය සූත්‍රයක් කියලා එන්නේ විදිහට තමයි සඳහන් වෙන්නේ. එතකොට එතන කියවෙන සිදුවීම තමයි මේ යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩිනවා, ගමේ හැසිරෙනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට දැක ගන්න ලැබෙනවා මේ ගමේ යම් පිරිසක්, ඒ තීර්ථක පිරිසක්. ඒගොල්ලෝ නොයෙකුත් අදහස් ඉදිරියෙන් තියාගෙන ඒවා පිළිබඳ වාද විවාද කරමින් කටයුතු කරනවා. හරිද? මේක මේ දවසක දැකපු එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. දැන් ගම ඇසුරු කරනවා නම් ගමේ වෙන සිදුවීම් දැනගන්නවානේ. අන්න ඒ වගේ දෙයක් නේද? මේ මේ මිනිස්සු තමයි ගමේ ඉන්නේ, මෙන්න මේ මේ විදිහට තමයි කටයුතු කරන්නේ කියලා. දැන් ওই මීත්‍රි ගල ගමේ වුණත් යම් ඇසුරක් තියෙන නිසා අපි දන්නවා. හරි, එන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. එතකොට අන්න එතන සඳහන් වෙන්නේ මේ තීර්ථකයෝ අර දස අකැප වස්තු විදියට භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ඒ යම් යම් මතවාද ඉදිරියෙන් තියාගෙන ඒවා පිළිබඳ වාද විවාද කරමින් කල් ගෙවපු බව තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙතන මේ දස අකප වස්තු නැත්නම් ඒ වාදපත විදියට අඳුන දේවල් කීපයක් සඳහන් වෙනවා. ඒක පිළිබඳ විස්තරයක් කරන්න නම් අද බලාපොරොත්තුවක් නැහැ. කෙසේ නමුත් සඳහන් වෙනවා මේ ලෝකය ශාස්ත්‍රතයි, ලෝකය අශාස්ත්‍රතයි, ඔන්න ඔය විදිහේ දේවල්. ඒ කියන්නේ මේ මේ ලෝකය නිත්‍ය බව, ලෝකය අර විදිහට ලෝකය ඇති බව පිළිබඳ අදහසක්, ලෝකය නැති බව පිළිබඳ අදහසක්. නිත්‍ය ඝන කතාවක් නෙමෙයි. ලෝකය ඇති බව සහ නැති බව පිළිබඳ අදහසක්. මේ සාස්ෘත ලෝකයක් අත්දකින්නවා, අසාස්ෘත ලෝකයක් අත්දකින්නවා කියලා අන්න ඒගොල්ලෝ වාද විවාද කරගන්නවා. ඔය පළවෙනි වාදපත දෙක තමයි ඔය දෙක. දෙවනුව මේ ලෝකය අන්තවත්, මේ ලෝකයේ කෙලවරක් තියෙනවා, මේ ලෝකය අනන්තවත් කියලා ඔන්න ඔය විදිහටත් මේ වාදපත දෙකක් තියෙනවා. දැන් සාමාන්‍ය ඔය විස්තර හිතාගෙන ඉඳියා මේ ලෝකේ නිකන් තැටියක් වගේ කියලා, තැටියෙන් පිටත වෙන මොකුත් නැහැ කියලා. අර සූරපප්ප කතාවේ එහෙම මේ කෙලවරට අරගෙන ගිහිල්ලා කැටපෝලකින් විදිනවා. තැටියක් වගේ, රොටියක් වගේ ලෝකෙන් එළියටම මුංග විසි කරන්න ඕනි කියලා. හරිද? විසි කරාට මොකද? කැටපෝලෙන් විද්දාම ගිහිල්ලා වැටෙන්නේ අලුත්ම එකකට. ඈ, අලුත්ම එකකට වැටෙන්නේ. අන්න අර කලුකුම්මු කන ස්වදේශීය ජනතාවක් වෙසෙන අලුත්ම රාජධානියකට ගිහිල්ලා වැටෙනවා. ඉතින් අන්න ලෝකයේ කෙලවරක් තියෙනවා කියලා සමහරුන්ට වාද කරන්න පුළුවන්. ඊට පස්සේ ලෝකයේ කෙලවරක් නැහැ කියලා තව කෙනෙක්ට වාද කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න 5 වෙනි 6 වෙනි වාදපද දෙක යන්නේ මේ ජීවයත් ශරීරයත් දෙකම එකයි, මේ ජීවය අනෙකක් ශරීරය අනෙකක් කියලා ඔන්න ඔය විදිහේ වාදපද දෙකකුත් සඳහන් වෙනවා. සාමාන්‍ය ගත්තොත් විවිධ දහම්වල අදහසක් තියෙනවා. මේ මේ ආත්මය කියලා වෙනම එකක් තියෙනවා. මේ එකෙන් වෙන් වූ දෙයක් තමයි මේ මේ ශරීරය කියලා වගේ, ඒකේ යම් විකෘතියක් තමයි මේ ශරීරය කියලා වගේ සඳහන් කරනවා. අර විදිහට මැරෙනකොට මේක මේ පිට වෙලා යනවා මෙතනින්. අර නියමහරය. හරිද? ඒ ජීවය පිට වෙලා යනවා, ශරීරය අතහැරලා යනවා. අර අර කවුද අර ඒ දවස්වල ඉඳපු කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ කාලේ ඉඳපු ඒ රජා, ඒකගේ නම මතක් වෙන්නේ නැහැ. මිනිහත් කරලා තියෙනනේ ඒ වගේ වැඩ. යම්කිසි අපරාධකාරයෙක් අරගෙනහම ඉතින් අපරාධකාරයා කියන්නේ රජාගේ ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්නේ නේද? මේ අතපය බැඳලා රෑක ආයුධ පෙන්වන්න කියලා අරන් ගියා කි නේද? ඊට පස්සේ ආයුධ පෙන්වන්න ආ ගියාම ඒගොල්ලෝ ආයුධයක් අරගෙන වෙඩි තිබ්බා කිව හැකි. ඔය විදියට එක එක විදියට ඕන විදියට රජාට ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන්. නැත්තං ඒ බලධාරීන්ට ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන් මේ හිරකාරයා කියන්නේ අපරාධකාරයා කියන එක. හරිද? එතකොට මේ රජා මොකද කරලා තියෙන්නේ? මේ අපරාධකාරයෝ වහම උන් අලලා තාච්චික වගේ දාලා රත් කරනවලු. හොඳට පියනකින් වහලා ඔක්කොම වහලා රත් කරනවලු. රත් කරලා නිකන් දැම් මැරිලාටි කියලා හිතෙන වෙලාව වෙනකොට එමීට අර පියනෙන් කෙරවලක් අරලා බලනවලු මොකක් හරි පිට වෙලා යයිද කියලා. පණ තියෙනකොට කිරලා බලනවලු. මලාට පස්සේ කිරලා බලනවලු. බරේ වෙනසක් අඩු වෙලා තියෙයිද අන ජීවය පිට වෙලා තියෙයිද කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ පරීක්ෂණ කරපු කට්ටිය ඒ දවස්වලත් ඉඳලා තියෙනවා. ඒ දවස්වලත් ඉඳලා තියෙනවා අර අද කාලේ විද්‍යාඥයෝ වගේ. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ 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 රජා තමයිලු විද්‍යාඥයන්ගේ ආදි පුරුෂයා. හරි? අර විදිහේ පරීක්ෂණ කරලා තියෙනවා. නේද? ඔය නූතන යුගයේ යම් කෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා එයාගේත් නම මතක් වෙන්නේ නැහැ නේ වෙලාවට. අනේ යත් ඔය විදිහේ පරීක්ෂණ කරලා තියෙනවා. මෙහෙම මැරෙන කලිනුයි මැරුණාට පස්සේ කිරලා බලලා තියෙනවා. මොනවාරි පිට වෙලා යනවාද කියලා බලලා තියෙනවා. ඉතින් ඒ දවස්වලත් අද කාලෙත් ඔය විදිහේ මේ ජීවයන් එකක් ශරීරය එකක්ද ජීවයත් ශරීරයත් දෙකම එකයිද කියලා ඔන්න ඔය විදිහට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. සාමාන්‍ය ගත්තොත් දැන් ශරීරය දිහා බැලුවාම ඒක තමයි අපිට මේ ජීවය පිළිබඳ නිරූපණයක් කරන්න. එතකොට ඒක පිළිබඳ සැකමතු වෙන එක සාධාරණයි එක පැත්තකින්. නේද? මේ ශරීරය තමයි පෙන්නුම් කරන්නේ. මම වෙමි කියලා ඉතින් ඔයා ලස්සන කරගෙන අටවගෙන තියාගෙන ඉන්නේ ඕකනේ. එතකොට එන්නේ මේ විදිහේ වාදපත දෙකක් සඳහන් වෙනවා. ඊට පස්සේ අවසාන වාදපත හතර සඳහන් වෙන්නේ මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ පත්වන තත්වයේ පිළිබඳ. එතකොට මෙතන තථාගතයන් වහන්සේ කිව්වම පටලව ගන්න එපා මේ භාග්‍යතුන් වහන්සේ ගැන කියනවා කියලා. ඒ වෙනුවට ඒ සමාජයේ තථාගතයන් වහන්සේ කියලා හඳුන්වලා තියෙනවා යම්කිසි ඉහළම ඵලයක් ඵලය සාක්ෂාත් කරපු තැනැත්තෙක්. යම් දහමක මොන යම් දහමක හරි කමක් නැහැ ඉහළම ඵලයට පත් වුණාද අපි හිතමුකෝ මේ දහමට අනුව නම් රහත් වුණාද අන්න එයා වඳුන්නන වචනයක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා තථාගත තෙම. හරි. එතකොට අවසාන වාදපතර පත හතර යන්නේ මේ තථාගත තෙම මරණයෙන් මතු වෙයි. තථාගත තෙම මරණයෙන් මතු නොවේයි. ඊට පස්සේ කියනවා තථාගත තෙම මරණයෙන් මතු වෙයි නොවේයි. දෙක end එකක් දාලා. හරි. end logic එකක් එතන තියෙන්නේ වෙයි සහ නොවේයි. ඊට පස්සේ අවසාන එක තියෙනවා තථාගත තෙම මරෙන් මතු වෙයිත් නොවෙයි නොවෙයිත් නොවෙයි කියලා. එතකොට ওই විදිහේ හතරපත් වාදපත වාදපත දෙකේ ඒවා ඔන්න ওই විදිහේ විවිධ වාදපත ඉදිරියෙන් තියාගෙන මේ වාද විවාද කරමින් කල් ගෙවුවා කියලා තමයි සඳහන. මේ පරිබ්‍රාජකයෝ. ඉතින් ඒ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ ගිහිල්ලා ගමේ ඔය මේ කැරක් ගහලා ඉතින් මේ තොරතුරුත් අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්ස මෙන්න මේ පිරිස මෙන්න මේ විදියට වාද විවාද කර කර ඉන්නවා මේ ප්‍රශ්න 10ක් ඉදිරියෙන් තියාගෙන. එතකොට ඔය ප්‍රශ්න 10 ගැන ගත්තොත් භාග්‍යතුන් වහන්සේ බාරගත්තේවත් නැති ප්‍රශ්න ඕවා. පිළිතුරු දුන්නෙත් නැහැ බාරගත්තෙත් නැහැ ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න ඇති. ඉතින් අද කාලෙත් සමහර වෙලාවට ඇවිල්ලා ඔය වගේ ප්‍රශ්න අහනවා. හරි. ඒ වෙලාවට ඉතින් පිළිතුරු දුන්නොත් මෝඩකම. දවසක් මගෙන් ඔය වගේ එකක් අහලා මම කිව්වා මේ බුදුහාමුදුරුවන්වත් පිළිතුරු දුන්නේ නැති ඒවා මගෙන් අලවඩක් තියෙනවාද කියලා. ඈ බුදුහාමුදුරුවෝවත් පිළිතුරු දීලා නැහැ. මේ හාමුදුරුවෝ පිළිතුරු දෙයිද කියලා බලනවා. හොඳ පිස්සුවක් තියෙනුනේ ඉතින් ඔය වගේ වට උත්තර දෙන්න යන්නේ. කෙසේ නමුත් කමන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්න 10 ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න 10ක් පිළිතුරු දෙන්න උත්සාහ ගත්තේ නැති ප්‍රශ්න 10ක්. ඉතින් කොහොම හරි මේ සිදුවීම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ යම්කිසි අදහසක් ප්‍රකාශ කරනවා. කියනවා මහණෙනි, මේ එක එක්කෙනා එක එක විදිහට මේ දේවල් දිහා බලනවා නේද? ඒ ඒ බැල්ම තමයි එයා හඳුනන්නේ. හරි, මේ පුද්ගලයෝ නිකන් අන්ධයෝ වගේ, මේගොල්ලෝ සම්පූර්ණ චිත්‍රය දකින්නේ නැහැ. ඒ වෙනුවට යම් කොටසක් දැකලා තමයි ඔය වාද විවාද කරන්නේ. යම් කොටසක් සත්‍යයි කියලා තමයි ඔය වාද විවාද කරන්නේ කියලා ඔන්න ඔය විදිහට මේගොල්ලෝ මේ අන්ධභාවයකින් පෙළෙනවා, අන්ධභාවයකට කොටු වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ යම්කිසි උපමා කතාවක් කියනවා. උපමාවක් කිව්වට එතන ඒ ඇත්තට වෙච්ච සිදුවීමක් විදිහට තමයි පෙන්වන්නේ. කියනවා පෙර මේ ප්‍රදේශයේ රජෙක් ඉඳියා, අර කියන්නේ නිකම් බ්‍රහ්ම දත්ත නැමැති රජෙක් රජකම් කරන කලක කියලා, අන්න ඒ වගේ අදහසක්. එහෙම කියලා කියනවා මේ රජතුමා මොකද කරේ, මේ ජාති අන්ධයෝ පිරිසක් ගෙන්නලා, ඒ කියන්නේ උපතෙන් මන්ද පිරිසක් ගෙන්නලා මේ මේගොල්ලොත් එක්ක යම් පරීක්ෂණයක් කරා. මොකද්ද මේ පරීක්ෂණේ? හොඳ සුවිසල් ඇතෙක් ගෙනහල්ලා මේ ඇතා අන්න යම් කිසි විදියක මේ ජාති අන්ධයොන්ට අල්ලන්න දුන්නා. හරි, එකෙට හිස අල්ලන්න දුන්නා, තව එකෙට කන අල්ලන්න දුන්නා, තවත් එකෙට දලයක් අල්ලන්න දුන්නා, තවත් එකෙට සොඬේ අල්ලන්න දුන්නා, තවත් එකෙට කඳ අල්ලන්න දුන්නා, තවත් එකෙට පයක් අල්ලන්න දුන්නා, තවත් එකෙට කලවය අල්ලන්න දුන්නා, තවත් එකෙට නගුට අල්ලන්න දුන්නා, තවත් එකෙට අර වලිග කන තියෙන අලි කෙඳි ටික අල්ලන්න දීලා තියෙනවා. ඉතින් කොහොම හරි මෙහෙම දුන්නට පස්සේ මේ එක එක්කෙනා මේ විදියට හොඳට දැන් කන අල්ල හම්බුනේ කානම් කන හොඳට අල්ලලා බලලා ඊට පස්සේ මේ රජතුමා ගිහිල්ලා අහනවලු මේ එකේ කන්දයාගෙන් කොහමද ඇතා කියලා. එතකොට අර හිස අල්ලපු එකා කියනවලු මේ ඇතා කියන්නේ නිකන් කලයක් වගේ එකෙක් කියලා. ඊට පස්සේ කන අල්ලපු එක්කෙනා කියනවලු මේ ඇතා කියන්නේ නිකන් කුල්ලක් වගේ කියලා. දලේ අල්ලපු එක්කෙනා කියනවලු මේ ඇතා කියන්නේ අර නගුලේ තලය වගේ කියලා. හොඬේ අල්ලපු එක්කෙනා කියනවලු මේ ඇතා කියන්නේ අර නගුලේ මිට වගේ කියලා. කඳ අල්ලපු එක්කෙනා කියනවලු මේ ඇතා කියන්නේ අටුව වගේ කියලා. පය අල්ලපු එක්කෙනා කියනවලු මේ ඇතා කියන්නේ ටැඹක් වගේ කියලා. කලවේ අල්ලපු කෙනා කියනවලු මේ ඇතා කියන්නේ වංගෙඩියක් වගේ කියලා. නගුට අල්ලපු කෙනා කියනවලු මේ ඇතා කියන්නේ මෝල් ගහක් වගේ කියලා. වලිගේ අල්ලපු කෙනා කියනවලු මේ ඇතා කියන්නේ කොස්සක් වගේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට මේ අන්ධයෝ ටික ගැන කතාවක් කියලා මේ අන්ධයෝ එක එක කෑලි අල්ලනවාද, ඒ කෑල්ලට අනුව එයාගේ අර්ථ දැක්වීම වෙනවා කියලා. ඊට පස්සේ කියනවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුත් මෙන්න මේ විදිය අන්ධයෝ තමයි. ඒ අන්ධයෝ අන්න තමුන්ට පේන දේ, තමුන් දකින දේ සත්‍යයි කියලා හිතාගෙන, එයින් පිට වෙන දෙයක් නැහැ කියලා හිතාගෙන මොකද කරන්නේ? මෙයමයි සත්‍ය, අනෙත් සියල්ල බොරු කියලා එකිනෙකා සමග වාද විවාද වලට පැටලෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. වචනේ නැමැති උල් වලින් එන ගනිමින් මේගොල්ලෝ කල් ගෙවනවා කියලා ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළා ඉවර වෙලා යම් කිසි විදියක උදාන වාක්‍යයක් වගේ එකක් ප්‍රකාශ කරනවා, සතුටු වාක්‍යයක් වගේ එකක් ප්‍රකාශ කරනවා. ඒක තමයි අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්තේ. මොකද එතන සඳහන් වෙන්නේ ඉමේසු කිර සජ්ජන්ති ඒකේ සමන බ්‍රාහ්මනා විග්ගයිහ නං විවදන්ති ජනා ඒකංග දස්සිනෝති. මොකද කියන්නේ ඉමේසු කිර සජ්ජන්ති ඒකේ සමන බ්‍රාහ්මනා, ඇතැන් මහන බමුණුන් මේ විවිධ දෘෂ්ටීන්හි ඇලෙත්. හරි, ඊට පස්සේ කියනවා එක් අංගයක්ම දක්නාහු ජනා ඒකාංග දස්සිනෝ, මේ ජනයා මේ පිරිස් මේ ඒකාංගයක් තමයි දකින්නේ. වලිගේ අල්ලගත් එකා වලිගේ දකිනවා, හොඬේ අල්ලගත් එකා හොඬේ දකිනවා, ඔය විදිහට එක් අංගයක්ම දකිනවා. ඉතින් මොකද වෙන්නේ? අන්න එක එක්කෙනාට විරුද්ධව වාද විවාද පටලෝ ගනිමින් උනුනුන්ට අර යම් කිසි විදියක වචනේ නැමැති උල් වලින් ඇනගනිමින් කල් ගෙවනවා කියලා ඔන්න විදිය අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද මෙන්න මේ විදියට තම තමුන් දකින අංගයක් තියනවාද, තම තමුන්ට පේන පැතිකඩක් තියනවාද, ඒක සත්‍යයි කියලා ඒක ඉදිරියෙන් තියාගෙන ඉතුරු ටික ප්‍රතික්ෂේප කරමින් අන්න වාද විවාද කරමින් මේ පුද්ගලයෝ කල් ගෙවනවා. ජෝග තමයි අද දවසේ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රකාශ කරන ඒ සිදුවීම් කොටස. ඉතින් ඊට පස්සේ අපි හිතමු දැන් බැලුවොත් දැන් අපි අපිත් නොයෙකුත් නොයෙකුත් දේවල් සත්‍ය බව, නොයෙක් මතවාද නිවැරදි බව ඕවා විශ්වාස කරමින් ඒවා ආරක්ෂා කරමින් ඒවාට එරෙහි වෙන කට්ටියට බැනවදිමින් ඔහොම තමයි කල් ගෙවන්නේ. ඉතින් ඒ විදිහේ යථාර්ථක තමයි අපි කවුරු කවුරු තින්නේ. එතකොට සාමාන්‍ය ක්‍රමවේදේ තමයි තමුන් ගත්ත මතවාදේ නිවැරදි කියලා අන්න පොළවේ අඩි හප්පලා කියනවා, කෑ ගහනවා. ඒකට එරෙහි වෙන කට්ටියට විරුද්ධව නොයෙකුත් ප්‍රහ පහර දීම් සිද්ධ කරනවා. ඉතින් ඒක තමයි යථාර්ථය. ඉතින් නොයෙකුත් නොයෙකුත් මතවාද වෙන්න පුළුවන් නේද? නොයෙකුත් නොයෙකුත් විශ්වාස වෙන්න පුළුවන් මේ දහම පිළිබඳම ඒවා නෙමෙයි. ඒ වෙනුවට නිකන් ඔය කොහෙදෝ යන එකක් විශ්වාස කරගෙන ඒක සත්‍යයි කියලා කියාගෙන කල් ගෙවනවානේ. කල් ගෙවනවානේ ඒක තමයි යථාර්ථය. එහෙම තමයි අන්න ගොඩ දෙනෙක් කටයුතු කරන්නේ. මේක හරි, මේකම තමයි නිවැරදි දේ, මේ තුල සත්‍ය තියෙනවා කියලා අන්න මොකද කරන්නේ? මේ විශ්වාස කරනවා. ඒ විශ්වාස කිරීම සඳහා හේතු කාරණාවක් තියෙනවානේ. එයාට ඒ සිදුවීම පෙනෙන්නේ එහෙම්මම තමයි. ආයේ ඒකේ වෙනසක් කරන්න අමාරුයි නේද? ඒ කෝණයෙන් තමයි ඒක පේන්නේ. ඉතින් මොකද කරන්නේ? බේරෙන්න බෑනේ. ඉතින් ඒ මනුස්සයා ඉතින් ඒක සත්‍යයි කියලා වාද විවාද පටලවා ගැනීමක්, ඒක සත්‍යයි කියලා එක එක්කෙනා එක වාද කිරීමක් සිදුවෙන එක ඉතින් ස්වභාවිකයි. මොකද එයින් පිට බැල්මක් ඒ තැනැත්තාට නැති නිසා. වලිගය අල්ලපු කෙනාට වලිගෙම තමයි සත්‍යය නේද? අලියා කියන්නේ මේ වගේ එකෙක් කියලා හිතෙනවා ඉතින්. අන්න අන්නේ විදිහ අන්ධභාවයකින් මේ අපි කවුරු කවුරුත් පෙළෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. දැන් නොයෙකුත් අදහස් මතවාද විශ්වාස තියෙනවෙන්න පුළුවන්. දැන් ඊයේත් කෙනෙක් කියනවා මේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේ අපි මේ මොන අගේ කරන්නේ, මේ රට යවමනේ අගේ කරන්නේ. ඈ නිකන් අල ජාති මෙච්චර තියෙනවා ශ්‍රී ලංකාවේ, අර්තාපල් ගැන කතා කරනවා. දෙල් වුණත් රට දෙල් නම් ලොකු එක, හොඳ එක. රට යවමනේ අගේ කරන්නේ කියලා කියනවා. හරිද? මං කෝ නෑ නෑ අර්තාපල් ගැන කිව්වේ මේ එහෙම අදහසකින් නෙමෙයි. ඒ අර ෆොටෝග්‍රාෆි වෙනුවට පොටැටෝග්‍රාෆි කියලා නම පාවිච්චි කරන්න පුළුවන් හින්දා තමයි මේ අර්තාපල් ගැන කිව්වේ කියලා. ඊට පස්සේ ඔයා ඔය බණේ ලංකාවේ ඉඳලා ගුවා නම් අපි ඕක පිළිගන්නවා. ඔයා එක කියන්නේ වෙන රටක ඉඳලානේ, පිට රටක ඉඳලානේ ඔය බණේ කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේ කටයුතු තමයි අපි ළඟ තියෙන්නේ. ඔය වගේ ස්වභාව තමයි අපි ළඟ තියෙන්නේ. හරිද? අර හිපොක්‍රසි කියන්නේ, ඈ හිපොක්‍රිට් කියන්නේ නිකන් මේ නිකන් මේ ලංකාව ගැන කතා කරනවා. ලංකාවේ අල ජාති ගැන කතා කරනවා. හරිද? හැබැයි පිට රටක ඉඳගෙන. ඉතින් ඕක තමයි යථාර්ථය. දැන් ලංකාවේ අල කන්න ඕන නම් ලංකාවේ ඉන්න එපැයි. දැන් ඊයේත් අපි කෑවා ආයි ලංකාවේ නිකන් රසම අල ජාතිය. ආටිචෝල්. ආලම බලන්න ඕනේ. පුදුම රසක් තියෙන්නේ. ඈ අන්න ලංකාවේ අල ජාති. ඇවිල්ලා කන්න පුළුවන්නේ. නෑ එහෙම කන්නේ නෑ. අර පොටැටෝම කකා තමයි ඔය පොටැටෝ ගැන කියන්නේ. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ මතවාද සත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. මන් දන්නේ නැහැ මොන කරුමයකටද කියලා. මට නම් ඔය පොඩි කාලේ ඉඳලම නිකන් ඕ වගේ ඒවට මේ නිකන් එහෙම නිකන් ලොකු ආකර්ෂණයක් නැහැ. සමහර කට්ටිය නිකන් මේ ඉස්කෝලේ හොඳයි, මේ ඉස්කෝලේ තමයි ලෝකේ තියෙන හොඳම ඉස්කෝලේ කියලා අල්ලගෙන දඟලගෙන ඉන්නවනේ. ඒ ඉස්කෝල ගැට්ටක් හදාගෙන ඉන්නවනේ. අනේ ඉතින් හොඳ ඉස්කෝලෙකට ගියපු නැති හින්දාද කොහෙද වැඩියම එහෙම අදහසකුත් ආවේ නැහැ. ඊට පස්සේ කැම්පස් යන කාලේ කට්ටිය කැම්පස් එකේ මේ කැම්පස් එකේ අපි කියලා ඔන්න දඟලනවා. ඒකෙත් ඇතුළෙත් හදාගෙන දෙන කොළඹ ගැට්ටකුයි පිට ගැට්ටකුයි. කොළඹ ගැට්ටිය කොළඹ එකම පක්ෂයක්. අර අනිත් පැත්තේ දුර පළාත්වල කට්ටිය තවත් පක්ෂයක්. ඒතර කොළඹ කට්ටිය තමයි පොෂ් කට්ටිය. කොළඹ කට්ටිය තමයි හොඳ කට්ටිය කියලා ඉතින් අර දෙපැත්තට බෙදිලා වාද විවාද කරගන්න ඔය එක්සෑම් කාලෙට ගා ගන්නවා. එක්සෑම් කල් දාම ගන්නද කොයිද? හැබැයි ගා ගන්නවා. ඈ කොළඹ ගැට්ට පිට ගැට්ටය. ඉතින් ඔය කොළඹ ගැට්ටේ හොඳටම රන් කරන පොරවල් ටික බැලුවාම රෝයල් එකේ ආනන්දේ ඔය වගේ පොරවල් තමයි. තවත් පොඩ්ඩක් ලං වෙලා බැලුවා මචං උඹලා ගෙවල් කොයිද කියලා. අනේ බලනකොට මෙන්න එළුවේ ඉඳලා සිස්සත්තෙන් කොළඹ ආපු එවුන්. කොළඹ ගෙවල් තියෙන එවුනුත් නෙමෙයි බැලුවාම නෙළුවේ හද්ද පිටිසර. එකෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා ගියා 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 නෙළුවට වෙනකම්ම ගියා. නෙළුවෙනුත් තව කිලෝමීටර් ගණනක් ගියා. ඈ නිකන් අර නිකන් අතපය රිදෙනකන් වාහනේ නැගලා යන්න ඕනේ. අන්න එතකොට තමයි ගමට යාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එච්චර දුර ඉඳගෙන ඇවිල්ලා සිස්සත්තෙන් කොළඹ ඇවිල්ලා මෙතන දැන් කොළඹ ගැට්ටක සභාපතිකම අරගෙන. ඒක තමයි ඇත්ත කොළඹ වුන් ටික පැත්තක. හරිද? අර අර කොහෙද ඉඳපු කට්ටියක් සභාපතිකම අරගෙන. ඉතින් ඔය වගේ නිකන් ජෝක් තමයි අපි ළඟ තියෙන්නේ. හරි. අර මම කොහේ ඉඳලා ආපු කිද්ද කියලා අන්තිමට බලනකොට අමතක වෙලා. නේද? තව සමහර විට රට මේක තමයි රට කියලා දඟලන කට්ටිය ඉන්නවනේ. අනේ මන් දන්නේ නැහැ එහෙම එකකුත් නැහැ මොකක් ගින්දද මන්දා. මේ එහෙම හැඟීමක් ගන්නම බෑ. ඊට පස්සේ ආගම කියලා මැරෙන්න හදන එවුන් ඉන්නවනේ. බුද්ධ ආගමම කියලා. එහෙම හැඟීමකුත් නැහැ. පැවිදි වෙලා එහෙම කියන එක හොඳ නැහැ කියලා සමහරු කියන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? එහෙම මරාගෙන මැරෙන ගතියකුත් නැහැ. මොකුත් නැහැ. එහෙම ඒවා එදාම ඉඳලම තියුනෙත් නැහැ. දැන් ඉතින් අලුතෙන් හදා ගන්න ඕනේ නැහැනේ. වෙන වෙන පෙරේතකම් තියෙනවා. ඒක ආයේ නෑ බොරු කියන දෙයක් නෑ. තවත් සමහරු ඔය නුවර කට්ටිය කියලා වෙනම ගැට්ටක් හදාගෙන ඉන්නෝනේ. එහෙම කට්ටියක් තියෙනවා. අර සුද්දා ගල විද්දෙන් ඉඳ හොඳට ගියා කියන කට්ටිය. ඒ කට්ටිය ඒ නුවර කියලා වෙනමම මොකද්ද එකක් පවත්වන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ වගේ කට්ටියකින් උනා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ එකපාරට අන්න එක ගෙයි කන්න වගේ කතා කරන්න ඉඩ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අමුඩ ලේන්සුව දොර උඩින් දැම්මාම අනිත් එක්කෙනාට සංඥාවක් යනවා ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ එක එක මතවාද සත්‍යයි කියලා හදාගෙන විශ්වාසයි කියලා නිවැරදි කරගෙන ඉතින් එකිනෙක වාද විවාද පටලවා ගන්න පුළුවන්. ඈ කොතෙකුත් තියෙනවා. අද කාලේ කොතෙකුත් තියෙනවා. හරි. ඊට පස්සේ ඒකකට බැසගත්තට පස්සේ සත්‍යය කියලා හිතාගත්තට පස්සේ මරාගෙන මැරෙන්න පුළුවන්. මේකනේ ඔය ජාති ආලයෙන් මරාගෙන මැරෙන්නේ. ආගම රැකගන්න මරාගෙන මැරෙන්නේ. අර හරක් මරන්න හොඳ නැහැ කියලා දලදා මාලිගාව ඉස්සරහා ගිනි තියාගන්නේ. ඈ කරන්න පුළුවන්. ඕන විදිහක කරන්න පුළුවන්. වාදෙට ගියාම අනිත් එකාව කපනවා තේරෙන්නේ නැහැ. හරි. ඔය කපලා ඉවර වෙනකන් ඉවසුමකුත් නැහැ. නේද? මුලින් වචනෙන් කපනවා බැරි වුණොත් ආයුධයකින් හරි කපනවා. අන්න මොකද මේ 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 සංකල්ප මේ වශයෙන් ගැටෙන්න ගියාම අර නිකන් එදිනෙදා වලියක් වගේ නෙමෙයි ඒක. මහා ආවේගයක් සහිතව තමයි ඒ දේවල් වලට බැසගන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ එක පැත්තක් දැකලා නෙමෙයි දඟලන්නේ. වලිගය අල්ලපු කෙනා වලිගයේ සත්‍යයයි කියලා දඟලනවා. අර කකුලක් අල්ලපු එක්කෙනා කකුල සත්‍යයයි කියලා දඟලනවා. ඔන්න ඒ විදිහේ දැඟලීමක් තමයි මේ මිනිස්සු ගාව තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ප්‍රකාශ කරනවා. හරිද? ඉතින් එහෙම කියලා අන්න මොකද්ද මේ කියන්න උත්සාහ ගන්නේ මේ සම්පූර්ණ චිත්‍රය දකින්න කියන ආරාධනාව තමයි. නේද? මේකේ මේ කෑලි කෑලි පොඩි පොඩි ඒවා දැක දැක ඉන්න එපා. ඒව සත්‍යයි කියලා ගන්න එපා. ඒ වෙනුවට මේ සම්පූර්ණ චිත්‍රය දකින්න, මේ ඇතානං ඇතාගේ යථා ස්වභාවය දැක ගන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ. ඉතින් අපි හිතමු දැන් එහෙම විවෘත භාවයක්, එහෙම බිග් පික්ච එක දැක ගන්න ස්වභාවයක් අපි තුළ අපි දියුණු කරගන්නේ කොහොමද කියන ප්‍රශ්න තමයි ඊළඟට මතුවෙන්නේ. දකින්න දකින්නක වට දකින්න බෑනේ. දකින්න දකින්නක වට දකින්න පුළුවන් නම් මෙලහට ඕක දැකලා. එහෙම බෑ. ඒ වෙනුවට හැම වෙලේම අපේ හිතිවිලි රටාව තුළ අපි කොටු වෙලා ඉන්නවා. හැම වෙලේම අර හැඟීම් රටාව තුළ අපි කොටු වෙලා ඉන්නවා. ඒකෙන් පිටපැනීමක් අපිට අරගන්න අමාරුයි. ඉතින් ඒ වගේ තත්ත්වකදී කරන්න පුළුවන් ක්‍රමවේදෙ තමයි, සාර්ථක වෙන ක්‍රමවේදෙ තමයි මොකද්ද? උත්සාහ කරනවා මේ විවෘත මනසක් ඇති කරගන්න. කොටු නොවිච්ච මනසක් ඇති කරගන්න. ඒ සඳහා දරන උත්සාහයේ පුහුණුව තමයි මේ අපි කරන පුහුණුව. දැන් අපි හිතමුකෝ, දැන් හිතවිලි හැඟීම් මේ වගේ දේවල් වැඩ කරන බව හැබෑව. මේ විවිධ දේවල් පිළිබඳ පපංච වෙන බව හැබෑව. හැබැයි අපි කිව්වොත් සතිමත් මොහොතක අන හිතවිලි තියුණත් සතිමත් මොහොතක් නම් ඒ හිතවිලි වලින් අපි මිදිලා පපංචේ පපංචයක් නෙමෙයි තවදුරටත් සතිමත් මොහොතකදී. අර හැඟීම් හැඟීමක් නෙමෙයි තවදුරටත් සතිමත් මොහොතකදී. අන්න ඒ විදිහේ පුහුණුවක් මොහොතින් මොහොත වඩා ගන්න දරන උත්සාහයක් තමයි මේක. එතකොට අර කොටු වීමෙන් හිත මුදවනවා. ඒ විදිහේ උත්සාහයක් තමයි මේ සිද්ධ කරන්නේ. වරක් මිදෙව්වට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. උස්මත් දෙකක් මිදෙව්වට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. පියවරක් දෙකක් මිදෙව්වට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අපි හිතමු සති ගණන්, මාස ගණන් නැවත නැවත මේ පුහුණුව කරනකොට අන්න මොකද වෙන්නේ? වෙනදා ආශ්‍රය කරපු, වෙනදා කොටු වෙච්ච, වෙනදා අගය කරපු හිතිවිලි රටා, හැඟීම් රටා මේවා වලින් යම් පමණකට දුරස් වීමක්, මිදීමක්, ගැලවීමක් අන්න කෙනෙක්ට පුරුදු කරගන්න පුළුවන්. ටිකෙන් ටික ඒවයේ ග්‍රහණයෙන් මිදෙන්න මිදෙන්න අන්න මොකද වෙන්නේ? වැඩි වැඩියෙන් විවෘත චිත්‍රයක් අපිට දකින්න පුළුවන්. මෙච්චර කල් අර එකක හිර වෙලා ඉඳියා, දැන් ඔන්න ඊට වැඩි වපසරියක් ටිකෙන් ටික පේන්න පටන් ගන්නවා. මේකෙදි තේරුම් ගත යුත්තේ තමයි සිහිය පිහිටවා ගැනීමම තමයි භාවනා වෙන්නේ. දැන් ගොඩ දෙනෙක් කියන්න උත්සාහ ගන්නවා, අනේ මන් දන්නේ නැහැ කොහෙන් ආපු එකක්ද කියලා, මේ නිකන් හිත නිකන් මේ සංසුන් වෙන්න ඕනේ, නිකන් අනිත් ඒවා අනිශ්චිත වෙන්න ඕනේ, මේ නිකන් පාවෙනෝ වගේ ඉන්නවා නම් භාවනාව තමයි කියලා නේද? එහෙම තමයි ගොඩ දෙනෙක් අඳුනගෙන තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් මොකද කරන්නේ? ඈ භාවනාව නම් මෙන්න මේ වගේ එකක්, භූතයක් කියලා තමයි කට්ටිය අඳුනගෙන ඉන්නේ. ඉතින් ඒකනේ මිනිස්සු වැඩි හරියක් භාවනා කරන්න එන්න කැමතිත් නැත්තේ. සාධාරණයි බැලුවා මේගොල්ලන්ගේ පැත්තෙනොත් මේ පාවෙලා යන එකක් පස්සේ ඉතින් කරන්න පුළුවන් නේ කියලා හිතෙනවා. ගංජා සුරුට්ටුවක් ඇද්දාමත් ඔහොම පාවෙනවනේ කියලා හිතෙනවා නේද? නෑ, ඒක නෙවෙයි නිවැරදි භාවනාව වෙන්නේ. හරි, නිකන් අර නිකන් හිත හිස් කර ගැනීම නෙමෙයි නිවැරදි භාවනාව වෙන්නේ. ඕ නිකන් අර ගංජා සුරුට්ටු වගේ මේ මොහොතක සුව දෙන ඒවා. හරි, ඒවා ඉස්සරහන් තියාගෙන ඒ වගේ කරමින් ඉඳියොත් ඉතින් අර කලින් පුරුදු කොටු වීමම තමයි කියලා හිත හදාගන්න. වෙන කියන්න දෙයක් නැහැ. ඒක නිසා ඒක නෙමෙයි භාවනාව වෙන්නේ. මොකද්ද භාවනාව වෙන්නේ? සිහිය පිහිටවා ගැනීමම භාවනාව තමයි. හරි, අපි හිතමු එදිනෙදා ජීවිතේ හිත බොහෝ කලබලයි. එදිනෙදා ජීවිතේ යම් දෙයක් අල්ලගෙන ඒකම හරි කියලා වාද විවාද කරනවා. කමක් නැහැ. ඔය කොතනදී වුණත් පොඩ්ඩක් නිකන් සිහියක් පිටවා ගන්නකො. මම මේ හිතවිලි රටාව ඔස්සේ කොච්චරනම් ආවේගිකකින් ඇදී යනවද කියලා. ඒකම ඇති. දවසක් දෙන්නේ කොවාද කරනවා. ඈ පොළවේ මැද කොහෙද කියලා. අනේ හරි සෝක් අප මේව නිකන් මේ ලෝකේ වෙනවයි කියලා හිතන්න පුළුවන් ඒවද? නමුත් මී ඇස් දෙකෙන්ම දැක්කා. හරි පොළවේ මැද කොයිද කියලා එක්කෙනෙක් අහනවා. අනිත් එක මෙතන කියලා අන්න කකුල් දෙක ළඟම බිම පෙන්නවා. ඊට පස්සේ දැන් ඔයා කොහමද ඔතනම කියලා කියන්නේ කියලා එන්න වාදයක් දැන් මේ. ඈ එන වාදයක් මෙතන තමයි පොළවේ මැද කියලා. ඊට පස්සේ මම වාඩි වෙලා ඉඳියේ ළඟ පාතක. මේ තේ එකක් බිබී. ඉතින් විනාඩි 5ක් 10ක් වාද කළා මගේ දිහා ඇරලා බලන මොකද කියන්නේ කවුද හරි මං කෝ අනේ මේ මේ තේ එකවත් හරි අමාරුවෙන් බී ගන්න මේ හදාගත්ත තේ එකවත් බොන්න බැරි ගතියක් තමයි මට තියෙන්නේ ඉතින් ඕ වගේ ප්‍රසංකීර්ණ ප්‍රශ්න වලට මං කොහොමද උත්තර දෙන්නේ කියලා යාන්තම් ඔලුව පෙරගත්තා නේද මේ හදාගත්ත තේ එකවත් බී ගන්න බැරි විදිහේ නිකන් මේ 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 මොඩ කමක් තියෙන්නේ ඉතින් කොහොමද ඔය වගේ සංකීර්ණ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියලා අන්න ෂේප් වෙලා ගියා බෑ බේරන්න බෑ බේරන්න බෑ ඕකට පැටලුණානේ ඊට පස්සේ දෙන්නම එකතු වෙලා තමයි මට ගහන්නේ එහෙම කොහොමද උඹ නිකන් අලුත් මැදක් පනවන්නේ කියලා ඉතින් ඕක තමයි යථාර්ථය හරි සෝක් හරි සෝක් දැන් ඊයේත් කෙනෙක් කියනවා මොකද්ද මේ සර්පයෝ ගැන අපාර්ට්මන්ට් එකකට ගියාලා අලුතෙන් ඒකට සර්පයෝ ආවා සර්පයෙන් පටන් ගත්තා ඊට පස්සේ අපාර්ට්මන්ට් එක අයිතිකාරයා කියනවලු ඔයා හින්දා තමයි මේ සර්පයෝ එන්නේ ඔයාට කලින් මේකේ සර්පයෝ ඉඳී නෑ කියලා ඉතින් දැන් අර සර්පයන්ට තියෙන බියයි ඒක නිසා නිින්දත් නැති වෙලා ඉතින් මහා වෙහෙසක පීඩාවක තමයි. ඉතින් මොකද කියන්නේ? ඉතින් මං කියවා ඉතින් සර්පය වුණත් ඉතින් එහෙම නිකන් නරකම නෑ කියලා. සර්පයොත් සමහරවෝ ඉන්නවනේ නිකන් හරි අහිංසක සර්පයෝ. නේද? ඉතින් ඉස්සෙල්ලාම සර්පයෝ ගැන රිසර්ච් එකක් කරන්න ඕනේ. සර්පයෝ නම් මේ මේ වර්ණ රටා තියෙනව මොකුද කියලා. පාගේ දවසක හම්බුණා ලංකාවේ ලස්සනම සර්පයා. ලස්සනම එකා. අනේ ඌ මාව බලන්න කුටි ගාවටම ඇවිල්ලා. ඉතින් අර Google Lens වලින් ෆොටෝ එකක් ගැහුවාම මෙන්න කියනවා එයාගේ නම තමයි මල්සරා. මල්සරා කියන්නේම ලංකාවේ ලස්සනම සර්පයා. ඉතින් අනේ විස මද විස නිකන් පොඩ්ඩක් කෑවොත් එහෙම කන්න පෙළඹෙන්නේ නෑ වැඩිය වැරදිලාවත් කෑවොත් එහෙම පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් රිදෙයි පොඩ්ඩක් කසකස ඉන්න පුළුවන් එහෙම ලොකු ආබාධයක් නෑ කියලා ඈ හා ඉතින් මල් සරාට උනත් පෙම් කරන්න හිතෙනවනේ එතකොට විස නෑ කියලා දැනගත්තාම ඈ අපි නිකන් අනියත විදිහට බිය වෙනවා නේද මේ සර්පේ දැක්කොත් මේ තලලා ඉවර වෙනකන් සැනසීමක් ලැබෙන්නේ නෑ මේ කිව්වට මොකද මම පොඩි කාලේ හරියට කරලා තියෙනවා වගේ වැඩ. හරියට කරලා තියෙනවා අපේ ගෙදර අම්මා විතර නෙවෙයි ඉතින් එයා කෑ ගහනවා ඉතින් මම තලනවා. ගරුඬු තලලා තියෙනවා අනන්තවත් මොහොත පතරංග ගරුඬු වැටෙනවා ඒ ගෙදර. ආමානේ අඩිය වගේ දිග රතු පාට අර ලේ රතු පාට ගරුඬු වැටෙනවා. ඉතින් බිත්තියේ ඉන්නවා. ඉතින් ඔවුන් දැක්කහම ඉතින් තලනවා. සර්පේ දැක්කොත් තලනවා. ඉතින් ඕම තමයි ඒ දවස්වල බණ කිව්වට මොකෝ වැඩ කටයුතු. ඒ සත්තු වැඩි හරියක් බොහොම මේ අහිංසක සත්තු. හැබැයි අපිට බෑනේ දැක්කහම බෑ. දැක්කහම දරන්න බෑ. නේද? සර්පෙක් දැක්කොත් අම්බෝ මේ තලල ඉවරනකන් ඉවරයක් නෑ. ඊට පස්සේ ඌ නෑ කියලා දැනගන්නකන් නිඳ යන්නේ නෑ. ඒ වගේ මතවාද බොරුයි කියන්න පුළුවන්ද? බෑනේ. ඒ තේරෙන කෙනාට තමයි ඒක තේරෙන්නේ. ඒ බිය තියෙන කෙනාට තමයි ඒක දැනෙන්නේ. නේද? ඉතින් ඔය වගේ විවිධ බිය, විවිධ අදහස්, ඔය සියල්ල මේක මල්ලේ පොල් වගේ තමයි. ඒක වල්ලේ පොල්. මල්ලේ පොල් කතාව වෙන එකන්නේ. ඒක වල්ලේ පොල් වගේ තමයි. ඈ ඒක ඒ දැනෙන කෙනාට ඒක සත්‍යයි. අපි වෙනස් කරන්න බෑ. දැන් ඔය සාමාන්‍ය OCD වගේ ලෙඩක් ගත්තොත් ඒ කෙනාට හිතෙනවා මේ මේක කරොත් මොකද්දෝ විපතක් එනවා කියලා. ඈ ඒකට අනුව අන්න එයා ඒකෙන් මග හැරෙන්න, ඒ විපතෙන් මග හැරෙන්න මොකද්දෝ කරනවා. ඈ ඒ ඔබ්සෙෂන් එකට අනුව කම්පල්ෂන්ස් මතුවෙලා එනවා. ඒකට එයාට කිව්වොත් අයියෝ මොකද්ද බං උඹ ඔය කරන වැඩේ කියලා හරියන්නේ නැහැ. මේ කොල්ලෙක් ඉන්නවා මේ දවස්වල ඌට කොහොමත් ඔය ලෙඩේ තියෙනවා දැන් දෙතුන් පාරක් එලෙව්වා මම නම් නෙවෙයි එලෙව්වේ ඈ ඔය සමහර කට්ටිය ඉන්නවනේ නිකන් පිස්සෙක් පේන්න බැරි ජාති කට්ටිය පිස්සෝ නැති ලෝකයක් හදන්න යන කට්ටිය. ඉතින් එහෙම දෙතුන් පාරක් ඌව ගෙදර යවුවා. කොහොම හරි මේ පාරත් මේක ලොකු හාමුදුරන්ට කියලා ඇතුළට ඇවිල්ලා. ලොකු ස්වාමීන් වහන්සේ අපරාධි කියන්නේ බෑ. අනේ ඕන පිස්සෙක් වරෙන් මේ පිස්සොන්ට ඉන්න තැනක් තමයි මේක, පිස්සෙක් නැති වුණොත් අපිට පිස්සු වගේ කියලා කියනවා. ඉතින් අරගෙන හොඳට ඉන්දියා සතියක් විතර වැඩ කරගෙන ආන්න සතියෙන් පස්සේ ට්‍රැක් එක මාරුණා. මාරු වෙන ගමන් ටක් ගාලා හෙව්වා හැකි නිකන් අර කෙල්ල ගේට වෙනවා වගේ මොකද්දෝ එකක් වෙනවා. අතුගා ඉන්දියාගේ උදේට මං කිව්වා උඹට මේ අතුගාන වත බාර දෙනවා, හැමදාම අතුගානවද කියලා බලනවා. අතු ගගා ඉන්දියා සතියක් විතර අතු ගගා ඉන්දියා. අනේ සතියකට පස්සේ මේක දැන් ඉදලෙන් අතු ගන්න අතින් ඇහිදිනවා. ඉතින් මේ දවස්වල කොළ වැටෙනවා දහස් ගණන්. ඉතින් අතින් ඇහිදින එක හිතා ගන්නකො මොකද වෙන්නේ කියලා. හැබැයි බෑ අතු ගන්න බෑ. ඒකට කිව්වොත් උඹ මොකද ඔහොම කරන්නේ අතු ගාපන් කියලා ඌට බෑ ඒක කරන්න. ඌට ආයේ මැරෙනවා හා සමාන දුකක් එනවා විදලා කතර දුන්නොත් එහෙම. ඉතින් ඒ මානසිකත්වයෙන් ගලවන්න බෑනේ. ඒක අපි බොරුයි කිව්වට හරිනවද? අපි කිව්වට හරිනවද මේ ඔහොම එපා මෙහෙම කරන්න කියලා. බෑ අපි කවුරු කවුරුත් ඉන්නේ කොටු වෙලා ඔන්න ඔය වගේ දේවල් වල තමයි. එතකොට නිකන් වෙන කෙනෙක්ගේ ගන්නම් දැකලා පෙන්නන්න හරි ලේසි. හැබැයි අන්න සත්‍ය ගත්තොත් ඊට වැඩිය අටුක දෙයක්, සත්‍ය ගත්තොත් ඊට වැඩිය අමාරු අපහසු දෙයක් තමයි මේ දේ. නමුත් අපි හිතමු ඕසීඩී කතාව කොහොම වෙතත් අපි අපිට යම් යම් විදියක මේ කොටු වෙලා ඉන්න කොටුවීම ගලවන්න තියෙන ක්‍රමවේදේ තමයි මෙන්න මේ ක්‍රමානුකූල භාවනාවක් පුහුණුවක්. වෙනදා අගය කරපු හිතිවිලි අගය නොකරන ස්වභාවයක් සතිමත් වීම තුළම තියෙනවා. වෙනදා අගය කරපු හැඟීම්, වෙනදා අගය කරපු වාදපත අගය නොකරන ස්වභාවයක් සතිමත් වීම තුළම තියෙනවා. ඒ සතිමත් වීම තුළදී අපිට දැන් වාදපතේ දැනෙන බව හැබෑව, හිතිවිලි රටාව දැනෙන බව හැබෑව, අර හැඟීම් දැනෙන බව හැබෑව, ඒවා තිබුණු පමණින් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අසතිය තමයි. හරි, අසතිය තමයි. අසතිය තියෙනකොට ඒවා පෝෂණය වීමක්, ඒවට බැස ගැනීමක්, ඒවා මාගේ කිරීමක් වගේ ස්වභාවයක් මතුවෙනකොට අන්න මොකද කරන්නේ? සිහිය පිටවා ගැනීම තුළම අර දේවල් වලින් බැහැරවීමක් ඉවත් වීමක් තියෙනවා. හැබැයි හිතවිල්ල තාම නැති වෙලා නැහැ, හැඟීම තාම නැති වෙලා නැහැ, අර වාදපතේ තාම නැති වෙලා නැහැ. ඒක තිවිද්දේ. ඒක නැති කරන්න යන්න ඕනෙත් නැහැ. ගොඩ දෙනෙක් ඒවා අයින් කරන්න හදනවා. අයින් කරලා බව බේරන්නත් බෑ. දැන් පහුගිය දවසක පිරිවෙන් වැඩසටහනක් තියුණා. ඒ ස්වාමීන් වහන්සේලා පිරිවෙන් ගුරුවරු. ඉතින් මේ ඇවිල්ලා දවස් දෙකක් ඉන්නකොට හොඳටම අමාරු වෙනවා. ආයේ හරි අමාරුයි පිරිස තියාගන්න. හරි, මොකද මේ වගේ පරිසරයක් කියන්නේ නිකන් ආයේ නිකන් භූමිතල් ගැහුවා වගේ තමයි ගැරඬියට. හරි, එතකොට දවස් දෙක යනකොට අමාරු වෙනවා. ඉතින් නලෝලා පිනෝලා බොහොම අමාරුවෙන් තමයි තියාගෙන ඉන්නේ දවස් හතරක්. හරි, ඒ දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මේ සක්මන් කරාලු, සක්මන පුදුම කටුකයිලු, සක්මන හිතවිලි හිතවිලි එක එක මතක මතක විවිධ අදහස් වාදපත මේ වගේ දේවල් නැවත 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 ගලාගෙන එනවා. කිසිම සාන්තියක් ලැබුණේ නෑ මට, බොරු කියන්න ඕනේ නෑනේ, කිසිම සාන්තියක් නෑ, කිසිම විවේකයක් නෑ, ඔය කට්ටිය කතා කරන භාවනාවක් මට නම් සිද්ධ වුණේ නෑ කියලා ලියලා තියෙනවා. හරි, නිකන් පාපොච්චාරණයක් විදියට ඒක ලියන්නේ. මොකද මේ හැමෝම කියන නිකන් උඩින් ගියා වගේ, පා වෙලා ගියා වගේ, මොකද්දෝ වුණා වගේ මේ වගේ භාවනා අත්දැකීම් තමයි කතා කරන්නේ. මට නම් එහෙම දෙයක් පලාතකවත් ගෑවිලා නැහැ කියලා ප්‍රකාශ කරනවා. ජේ ස්වාමීන් වහන්සේට කියෙවිත්තේ ඕක තමයි නියමම භාවනාව. ඕක තමයි සුපිරිම භාවනාව. මොකද්ද මෙච්චර කල් මේ සත්‍යයි කියලා හිතාගෙන ඉඳපු, මෙච්චර කල් මේ අගය කරපු සියල්ලම ඔන්න කඩුපොළු අරගෙන අපේ පිටිපස්සෙන් එන්න පටන් ගන්නවා. එලෝගන එනවා, එලෝගන එනවා. හරි, එලෝගන එනකොට ඒක දරාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදේ. මේක තමයි ක්‍රමවේදේ. පලාගෙන යන්න ගියොත්, පලා යන්න ගියොත්, බේරිලා යන්න ගියොත් ආයේ ගැලවීමක් නැහැ. මේක සප්‍රෙස් කරන්න ගියොත් ගැලවීමක් නැහැ. මේක එන්න ඕනේ නැහැ, එන්න බෑ, මේක මට මුහුණ දෙන්න බෑ කියලා ඔය අන්ත දෙකම අරගත්තොත් ගැලවීමක් නැහැ. ඒ වෙනුවට මේක බාර ගැනීමම තමයි, මේක පිළිබඳ සතිමත් වීමම තමයි අවශ්‍ය වෙන්නේ. අන්න මේ කියන දිටි, මේ කියන කොටුවීම් මග හරින්න, ඒවයින් බේරෙන්න තියෙන ක්‍රමවේදී. අර කවුදෝ මිනිස්සේ කොයිදෝ යනවලු, යනකොට එකෙක් එනවලු පිහියක් අරගෙන. ඉතින් මූ බැලුවලු, යකෝ මේ පිහියක් අරන් එන්නේ මොකද කියලා. ටිකක් වේගෙන් වේගෙන් ගියාලු, අරුත් එනවලු වේගෙන් වේගෙන්. ඊට පස්සේ තව ටිකක් වේගෙන් ගියාලු, තවත් වේගෙන් එනවලු. ඊට පස්සේ බැරිම දැන දිව්වලු, දුවනකොට මේකත් දුවගෙන එනවලු පිටිපස්සෙන්. හරි, ඊට පස්සේ මග වැටිලා, මඩ ගාගෙන, වෙල්වල වැටිලා, ඕමක ඕම කොමාරි දුවලා දුවලා බැරිම තැන මොකද කරේ, ඕන දෙයක් වෙද්දෙන් කියලා නැවතුනාලු. අරුත් දුවගෙන පිටිපස්සෙන් ඇවිල්ලා මල්ලි අඹ කෑල්ලක්, මේ අඹ කෑල්ලක් දෙන්න තමයි පීයත් අරගෙන එලවලා තියෙන්නේ බලනකොට. අඹ කප කප ඉඳලා එදී ඔයගේ තමයි. ඈ අර දුවන්න දුවන්න ගියොත්, පලා යන්න ගියොත් ඔය දේවල් පිටිපස්සෙන් මේ ලෝකෙට එනවා. පොඩ්ඩ නැවතිලා බලන්නකෝ, අනේ මේ අඹ කෑල්ලක් දීලා යන්න ඇවිල්ලා තියෙන්නේ. ඈ අඹ කෑල්ලක් දෙන්න ඇවිල්ලා තියෙන එක නිකන් ඒ මට්ටමින් බාර ගන්න ඕනේ. ඈ ඔය කියන මොන යකෙක්වත් ඔය කියන තරම් කළු නෑ. දත් විලිස්සගෙන මරාගෙන කන්නම් කියලා තමයි එන්නේ. හැබැයි පොඩ්ඩක් ඉඳලා බැලුවොත් එච්චර මවුලක් නෑ වගේ කියලා හිතෙනවා. ඈ අන්නේ මුහුණ දීමේ ශක්තිය ගොඩනගා ගන්න පුළුවන් නම්, ඒක දියුණු කර ගන්න පුළුවන් නම්, අන්න මේ කොටුවීම් වලින්, මේ වාදපත වලින් මිදෙන ක්‍රමවේදය තමයි ඒ තියෙන්නේ. මේක අපිට පේන්නේ නෑ, මේ එකපාරට මිදුනා කියලා. එතනනේ අවුල. හරි, අන ක්ෂණයකට මිදෙනවා, හැබැයි ඊළඟ මොහොතේ නැවතත් ඒ දේ රජ වෙනවා. හරි, එතකොට අර විදිහේ කොතෙකුත් හිතිවිලි එන්න පුළුවන්, කොතෙකුත් වාදපත එන්න පුළුවන්, කොතෙකුත් හැඟීම් එන්න පුළුවන්. මේ සියල්ල අතරේ සතිමත් වීමම ඒවයින් මිදීමක් බවට පත් වෙනවා. සතිමත් මොහොතකදී අන්න මිදුනා වෙනවා. නමුත් ඒ මිදුනාට ඒ දේවල් නැති වෙලා ගිහිල්ලා නැහැ. තියෙන හින්දා තමයි මේ අවුල තියෙන්නේ. තියුණාට කමක් නැහැ. සතිමත් වෙන්නකෝ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඈ ඔයි කොයි දෙයක් තියුණද ප්‍රශ්නයක් නැහැ. හරි, ඒ සියල්ල අතරේ සතිමත් වීමක්, මේ දේවල් බාර ගැනීමක් තමයි කළ යුත්තේ. එහෙම කරන්න පුළුවන් නම් අන්න මොකද වෙන්නේ, තේරෙනවා ඇත්තටම මෙන්න කාලයක් තිස්සේ කරගෙන යනකොට මේ කලින්ට වැඩිය පුළුල් දර්ශන පතයක්, කලින්ට වැඩිය බිග පික්චර් එකක් පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවා, සාපේක්ෂ වෙනසක් තේරෙනවා. වෙනදාට වැඩිය මම විවෘතව හිතන බව, වෙනදාට වැඩිය මේ අනිත් කෙනාගේ මතවාද ඉවසන බව. ඇග්‍රී ටු ඩිස්ඇග්‍රී කියන්නේ, يعني වෙන කෙනෙක්ට වෙන මතවාදයක් දරන්න පුළුවන්. කඩු පොළු අරගෙන ඌව තලන්න මරන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඔයාගේ මතේ ඔයා, ඒකත් හරි වගේ, මේකත් හරි වගේ, දෙකම හරියන්න බෑ කිව්වහමනේ ඒකත් හරි වගේ කියලා අන්න ඉන්න පුළුවන් හැකියාවක් ටිකෙන් ටික ඇත්තටම දියුණු වෙනවා. කෙනෙක් ප්‍රශ්නයක් අරන් ආවත්, උපදේශයක් අහන්න ආවත්, නිකන් එච්චරම නිකන් ඔය දඟලගෙන උපදෙස් දෙන්න යන්න ඕනේ නැහැ. නිකන් සීරියස්ලි ප්‍රශ්නේ අරගෙන උත්තර දෙන්න ඕනෙත් නැහැ නේද? මොකද හේතුව ඔය උපදෙස් අහගෙන එන කට්ටියත්, ඔය ප්‍රශ්න අරන් එන කට්ටියත්, ඔය නිකන් ඒගොල්ලෝ උපදෙස් බලාපොරොත්තු වෙනවත්, අසමිසද ගන්නවත් නෙමෙයි ඔය එන්නේ. ඒක බොහොම පැහැදිලි. ඔය උපදෙස් හොයාගෙන එන කට්ටිය ඉන්නව නේද? හැම තැනටම යනවා, හැම කෙනාගේම උපදෙස් ගන්නවා. අපොයින්ට්මන්ට් එකක් මිනිත්තු 10ක අපොයින්ට්මන්ට් එකක් කී 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 ඔන්න බලනකොට 10 දෙනෙක් විතර ගාවට ගිහිල්ලා. හැබැයි 10 ගෙන් අහලා අන්තිමට ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? ආයාගේම එකක් වෙනමම එකක් ක්‍රියාත්මක කරනවා. අර දීපු උපදෙස් ටික ඔක්කොම බල්ලට ගිහිල්ලා. උපදෙස් දීපු වෙන්න කට බිම උලා ගන්න හිතෙනවා. මු අන්තිමට උපදෙස් අහගෙන ගිහිල්ලා කරපු වැඩේ. ඕක තමයි යථාර්ථය. ඔය උපදෙස් හොයන්නේ නිකන් මම මේ ගත තීරණයට ගැළපෙන එකක් තියනවාද කියලා තමයි බලන්නේ. ඈ හම්බුණා නැතා කරන්නේ අර පරණ තීරණේ තමයි. ආයේ වෙනසක් නැහැ. මෙහෙත් ඉන්න ඔය වගේ කට්ටිය හරියට. ඈ එක්කෙනෙක් ඉන්නවා මේ 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 කන් ඇහෙන්නේ නැහැ. හරිද? කන දාගන්නේ නැතු වෙනවා. ඇවිල්ලා උපදෙස් අහනවා. ඉතින් කිව්වට ඇහෙන්නේ නැහැ. මට ඉතින් මොරාගෙන කන්න මේ හිතෙනවා ටිකක් වෙලා යනකොට. ඇයි අප්පා දැන් මේ කන දාගෙන වරෙන්කෝ ඉස්සෙල්ලාම? කන නැතුව දැන් මේ කියන්නේ ඇහෙන්නේ නැහැනේ. බොරුවට ඔලුව වනවනේ ඉන්නවා. ඇත්ත හරි විදිය තමයි ඉතින් ඔය එන්න ඕනේ. උපදෙස් අහන්න ආවට මොකද කන නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන්ම තේරෙනවානේ මේක මේ උපදෙස් අහන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක තමයි හරි ක්‍රමේ. එයාගේ පැත්තෙන් බැලුවම හරි. මේක ඇහෙන්න ඕනේ නෑ බොරුවට, නිකන් අර ගිහිලා නිකන් ඇහුවා වගේ ඉන්න තමයි ඕනේ. හැබැයි දැන් මම එහෙම නෙවෙයිනේ, මම ඉන්න සීරියස් නේ දැන් මේ උපදෙස දෙන්නේ. එතකොට කන නැති වුණොත් එහෙම ටිකක් කළා යනකොට අඩි පොළවේ හැප්පලා කෑ ගහලා කන දාගෙන වරෙන් කන නැතු වෙන්න එපා මේ පැත්තේ කියලා දඟල ගන්න ලේ ටිකක් පුච්ච ගන්න පුළුවන්. මොකද හේතුව අන්න හරි නිකන් බරෙන් අරගෙන උපදෙස් දෙන්න ගියා. ඔහොම වටයක් දෙකක් තුනක් යනකොට තේරෙනවා අන්න මේ උපදෙස් අහගෙන එන කට්ටිය උපදෙස් ක්‍රියාත්මක කරන්නවත් උපදෙස් බලාපොරොත්තුවක්වත් ඒගොල්ල තුල නැහැ. ඒ වෙනුවට වෙන මොකද්දෝ මරිකමකට, වෙන මොකද්දෝ ආමනකමකට තමයි ඔය එන්නේ. ඇවිල්ලා ඇවිල්ලා හැමෝගෙම උපදෙස් අහගෙන යනවා. ගිහිල්ලා අන්තිමට එයාගේ මතවාදයක් ක්‍රියාත්මක කරනවා. ඒක තමයි යථාර්ථය. පහුගිය දවසක ආපහු මේ අපොයින්ට්මන්ට් එකක් ඉල්ල මං ගියා. අයියෝ අපොයින්ට්මන්ට් නම් දීලා තියෙනවනේ කොච්චරවත්. අලුතෙන් එකක් දෙන්න හේතුවක් නැහැ. ඊට පස්සේ දැන් එහෙම කිව්වම දැන් ආස්පර්ට්. ඊට පස්සේ ආපහු විනාඩි 5කින් විතර ඇවිල්ලා ආනෝ සයින්නන්ස් මේ අර මේ අපොයින්ට්මන්ට් එක දුන්නේ නැහැ නේ. මං ගියා දීලා තියෙනවනේ අප්පා අලුතෙන් ඕනේ නැහැ. ඕනේ නැහැ. හරි ඕනේ නැහැ අපොයින්ට්මන්ට්. පැත්ත පලාතේ ඉන්න එපා. අර මේ දවස්වල රිලවුන්ට ගහන්න පොලු ටිකකුත් මං ගිහිල්ලා තියාගෙන ඉන්නවා. අර මේ කොහු මිටවල් ටිකක් දෙකට කෑලි වලට කපලා පොල්ලෙන් ගැහුවාම ටිකක් රිලව බය වෙනවා. මේ වදින්නේ නෑ උන්ට, වදින්න ගහන්න වෙනම කෝස් එකක් කරන්න ඕනේ. හැබැයි පොලු ටිකක් තියාගෙන ඉන්නවා, පැත්ත පලාතේ ඉන්න එපා කියලා තමයි කියන්න වෙන්නේ වගේ කට්ටියට. දොර මුල්ලෙම දොර ගාම තියෙන පොලු ටික රිලවුන්ට ගහන පොලු නිකන් එහෙම මනුස්සයන්ට ගහන්න හොඳ නෑනේ මේ රිලවුන්ට. ඒක තමයි වැඩි. ඒක තමයි වැඩි. එහෙම නැත්නම් ඔන්න කමටහන් වාර්තා ඉදිරිපත් කරනවා. හතියේ වැඩසටහන් පහක් තියෙනවා නම් පහටම එවනවා. පහටම එවනවා. අර හාමුදුරුවෝ මොකද කියන්නේ කියලා බලනවා. මේ හාමුදුරුවෝ මොකද කියන්නේ කියලා බලනවා. ලොකු හාමුදුරුවෝ මොකද කියන්නේ කියලා බලනවා. අන්තිමට තමුන්ට කවුරු හරි නිකන් හිතෙන විදියට මොන හරි උත්තරයක් දුන්නානේ. එයාව ගුරු හාමුදුරුවෝ කරගන්න. ඈ බැරි වෙලාවත් නිකන් ඔයා නිකන් දැන් වැඩේ හරි සෝවන් වෙලා වගේ ගියොත් අම්බෝ ඇති වෙන පේමේ. හිතා ගන්න බෑ. මට නම් තාම කාටවත් එහෙම එකක් දී ගන්න හම්බුනේ නෑ අප්පා. ඒකින්ද කට්ටිය වැඩි සතුටු නෑ. නිකන් නෑනේ සෝවාන් වුණා කියලාවත් කිව්වේ නෑනේ, වැඩේ හරි කියලාවත් කිව්වේ නෑනේ. නෑ එහෙම එකක් තමයි හොහේ යන්නේ. හැම තැනටම සබ්මිට් කරලා බලනවා. ඔය වැඩසටහන් සංවිධානය කරන කට්ටිය දන්නවා එකම වார்த்தාව හතිය පුරා තියෙන වැඩසටහන් පහක් තියෙනවා නම් පහටම එවනවා. වෙලාවට අර සඳුදා වැඩසටහනක් නැති හින්දා සඳුදා එකට එවන්නේ, අඟහරුවාදාට එවනවා. ඊට පස්සේ බදාදාත් වැඩසටහනක් නැහැ, බ්‍රහස්පතින්ද එකට එවනවා, සිකුරාදා උදේ හවස දෙකකට එවනවා, සෙනසුරාදා එකට එවනවා, ඉරිදත් මොනවා හරි තියෙනවා නම් ඒවටත් යවනවා. යවල යවල බලනවා කවුද නිකන් මගේ හදවතට ගැලපෙන, මට නිකන් අං තට්ටුවක් පළඳ ගන්න පුළුවන් උත්තරයක් දෙන්නේ කියලා. අන්න එතෙන්ට ෆ්ලැග් වෙනවා. ෆ්ලැග් වෙලා අන්න ගුරු හාමුදුරු කරගන. ඕක තමයි යථාර්ථය. ওই ජෝක් එකේ තමයි ඉන්නේ. අර හැමෝගෙම උපදෙස් අහා ගියා වගේ තමයි හැම තැනටම කමටහන් වාර්තා සබ්මිට් කර කර යනවා. මොකද්ද මේ හොයන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. හොයන්නේ මොකද්ද? මොකද්දෝ එකක් හොයනවා. ඒක හම්බ වෙනකන් හොයනවා. ඒක හම්බුනොත් හරි. ඉතින් ඔන්න ඔය වගේ කොටු වීමක, ඔය වගේ මතවාදවල තමයි අපි ඉන්නේ. ඉතින් ලේසි නෑ. මේ කියන ටොපික් එක ලේසි නෑ. මේ වාදපත වලින් ගැලවෙනවා කියන එක අමාරුයි. හැබැයි කාලෙත් එක කරන්න පුළුවන් බව තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ආධුනික කෙනෙක්ට අපි කියනවා මේ වගේ ඒවට දුක් ගන්න එපා කියලා. මම පහුගිය දවසකත් කෙනෙක් අහනවා මේ මොකද්ද මාන කතාවක්. එදා නම් ඇහුවේ මේ මම ආධුනිකේ මේ හති දෙකක් විතර වෙනවා පුරුදු කරන්න පටන් අරන් මේ මානේ වගේ එකක් ස්වාමීන් වහන්සේ කොහොමද මේ වගේ දෙයකට ඇඩ්‍රස් කරන්නේ කියලා. ගෝවයා සති දෙකයිනේ මානේ ඔය තිවිද්දෙන් කියලා. නේද? ඒක පොඩ්ඩක් තියාගෙන ඉන්නකෝ අපා, මෙච්චර කාලයක් තියාගෙන ඉඳි එක ඔය හදිසි ඒකත් නැති කරන්න යන්නේ මොකටද? ඉස්සෙල්ලා නිකන් මානේ තිවිද්දෙන්. ඒක 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 ඕනේ නැහැ ඒක තිවිද්දෙන් කියලා මාස කීපයක් කරගෙන යන්න පුළුවන් නම් ආධුනික කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ වගේ මේ ටොපික්ස් ඇඩ්‍රස් කරන්න ඕනේ නැහැ. ඒක නට අපි කියනවා හරි මානේ තිවිද්දෙන්, ඔය අහුවෙන ගෑල්ල වලිගේ හරි කමක් නැහැ ඒකත් තිවිද්දෙන්. ඒ වෙනුවට අන්න දිගට දිගට පුරුදු කරගෙන යාම තමයි අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් අපි හිතමු මාස කීපයක් අවුරුදු කීපයක් කරගෙන යනකොට මේ වගේ ටොපික්ස් යම් පමණකට ටච් කරන තත්ත්වයකට අපේ පුහුණුව දියුණු වෙන්න පුළුවන්. අන්න ටික ටික තේරෙනවා වෙනදාට වැඩිය සාපේක්ෂව විවෘත මනසක් වපසරියක් බිග පිච්චර් එකක් ටිකෙන් ටික පේන්න පටන් ගන්නවා. වෙන මුකුත්ම නෙමෙයි තියෙන්නේ, සතිවත් වීම හරහාම, අර මොන දේ ආවත් සිහිය පිටවා ගැනීම හරහාම අනේ ශක්තිය ලං කරගන්න පුළුවන්. ඉතින් එවැනි වූ ශක්තියකට අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස, අද දිනෙත් අප කෙරේ අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ තා වටිනා ධර්ම දේශනාවක් කරන්නට යෙදුණා. එයට පාදකුණේ ඉරිසල කියන ඕනේ සම්බන්ධ වෙච්ච අයගේ පහසුවතක ධර්ම දේශනාව සුළු සාරාංශගත කිරීමක් කරනවා. නැවතත් ධර්ම දේශනාව කිසි නමුත් සවන් දෙන්න පුළුවන් අපගේ YouTube channel එක, Mixel R සහ Nisarawane website එකෙන්. අද දිනේ ධර්ම දේශනාවට පාදකුණේ මේ අප තුළ තියෙන අදහස් කොහොමද අපිව represent කරන්නේ, එහෙම නැත්නම් එක මානයකට යොමු කරන්නේ, එහෙම සත්‍ය බව එහිම ගැලී ඒ විශ්වාසයෙන් ඉඳගෙන ඉන්නවා, ඒ සත්‍ය බවයි සත්‍ය බව හිතාගෙන, ඒ වගේම තවත් අන් අයගේ විශ්වාස අපි විශ්වාස කරන්නේ නැති දේවල් විවේචනය කරනවා, ඒවා අසත්‍යයි කියලා, මේ වගේ මතවාද, හරි වැරදි, සත්‍ය අසත්‍ය මේ පිළිබඳ වාද කරමින් තමයි ඉන්නේ. ඉතින් මේ සම්බන්ධ ධර්ම දේශනාවක් කතන්දරයක් බුදුන් වහන්සේගේ කාලෙත් සිද්ධ වෙනවා. ඒ තමයි අද දිනේ ධර්ම දේශනාව පාදකුණේ. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ නානාතිත්‍ය සූත්‍රය අප වෙනුවෙන් දේශනා කරන්න යෙදුණා ධර්ම දේශනාව සඳහා. ඒට පාදකුණේ භික්ෂුන් වහන්සේලා යම් නියම් ගමක සැරිසරන විට මේ තීර්ථකයෝ පිරිසක් වාද විවාද කරගෙන ඉන්නවා. ඒට මූලික වුණේ මේ බුදුන් වහන්සේම දේශනා කරන දස අකැප වස්තු ඉදිරියේ තියාගෙන. මේක බුදුන් වහන්සේ මෙම භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේට සැලකරාම මෙම ගාථා රත්නය දේශනා කරලා උදාන වාක්‍යයක් වශයෙන් කියනවා. කොහොමද මේ එකම තමුන් දන්න දෙය, තමුන් සිතන දෙය නිසාම එය සත්‍යයි කියලා වාද කරගන්නෙත්, එහෙම නැති දේවල් අසත්‍යයි කියලා වාද කරගන්නෙත්. ඉතින් එහෙම නොවී මෙම මානෙන් එළියට ගිහිල්ලා කොහොමද අපේ විවෘත මනසක් ඇති කරගෙන මල්ටි ඩයිමෙන්ෂන් විදිහට මම හිතන්නේ විවෘත විදිහට කොහොමද දකින්නේ, ඒ සඳහා මොකක්ද අපි කරන්න ඕනි කියන කාරණේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉතින් අපි සියලු දෙනාම වුණු වෙන මේ සතිය තමයි ඒකට උපකාර වෙන්නේ. ඒ දේ ගැන සතිමත් වුණාම අපිට පේන ගන්නවා, නව මානයන් පෙනෙන්න ගන්නවා, සත්‍ය අසත්‍ය මොකක්ද කියන කාරණේ වැටහෙන ගන්නවා. ඒක තමයි අද ධර්ම දේශනාවට පාදක වුණේ මේ සූත්‍ර දේශනාවත්. ධර්ම කලින් සඳහන් කර පරිදි ධර්ම දේශනාව නැවතත් XLR YouTube channel එක, ඒ වගේම නිසරණවනේ වෙබ්සයිට් එකෙන් නැවත සමන් දෙන්න පුළුවන්. සිසිලු දෙනාගේ මිල්ලා සිටිනවා. ඉතා හොඳ ධර්ම දේශනාවක් නැවතත් සමන් දෙන්න. මොකද අපි මේ ප්‍රැක්ටිස් එක කරගෙන යනකොටම යම් අවස්ථාවක් එයි, කොහෙද හරි පාර, කොහෙද වැරදි පාර, මේ පාර ගියොත් හොඳද, මේ පාර ගියොත් වැරදිද කියන ඒ වාදයට එන්න පුළුවන්. ඉතින් මේ වගේ ධර්ම දේශනාවකට සමන් දීලා දැනුවත් වෙලා ඉන්නවා නම් පිළිතුරු හරිම සරලයි, ලෙහෙසි හොයාගන්න සිල දෙනාගේ මිල්ලා සිටිනවා. ඒ නිසා පුහුණු කරගෙන යන අතුරතුර ධර්ම දේශනාවලට සමන් දෙන්න නැවත නැවතත් කියලා. ඉතින් මෙහෙම යන අයට, සතියක් පුහුණු කරන්න උත්සාහ දරන අයට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා, අත්පත්‍රිකාවක්. එම අත්පත්‍රිකාව මම සිල් දෙනා සමග එදා හදා ගන්නම්. දැන් සත්‍යමත් බව පුහුණුවට කැමැත්තක් උත්සාහයක් දක්වන කෙනෙක් ආධුනිකෙක් වශයෙන් කරන්න ඕනි මොකද්ද? ඒ සඳහා වීඩියෝ පාඩ දෙකක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් මත නිර්මාණය කරලා තිබෙනවා, සතිමත් ඇවිදීම සහ සතිමත් හෙළ ගැනීම කියලා. මූලිකවම මෙම වීඩියෝ පාඩ දෙක නරඹලා අදහසක් ඇති කරගන්න, කොහොමද මේක පටන් ගන්නෙ, තමන්ගේ මූලික අරමුණ මොකද්ද, කමටහර මොකද්ද, මේ සියලු දේවල් එම වීඩියෝ පට එකේ අඩංගුලා තිබෙනවා. වීඩියෝ පට එක නරඹල මන අදහසක් ඇති කරගන්න කීපවරක් හෝ නරඹල ආධුනික වශයෙන් ඒ ආධුනික මනස ඇති කර ගැනීම ඉතා වැදගත්. එහෙම හිතාගෙන වීඩියෝ පට දෙන නරඹල වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. ඒ සඳහා දිනයේ වෙන් කරගත්තු කාලයක් ආරම්භයේදී යොදා ගන්නවා නම් හොඳයි. උදෑසන අවදි වීමෙන් පසුව හෝ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම විනාඩි 5ක පමණ කාලයකින් සුළු කාලයකින් තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. ඉන් අනතුරුව එම කාලය විනාඩි 10ක්, විනාඩි 15ක්, 20ක් ආදී වශයෙන් සුළු වශයෙන් කාලාන්තර වශයෙන් දියුණු කරලා වැඩි කරලා තමන්ගේ පුහුණුව සතියක් පමණ කාලයක් කිරීමෙන් පසු පැය දෙක පමණ කාලයක් තමන්ගේ සම්පූර්ණ පුහුණුව කිරීමෙන් පසු අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද මේ අත්දැකීම් ලියන්නේ? මූලිකවම තමන්ගේ සතිමත් අරමුණ පැහැදිලිව සඳහන් කරන්න. සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපානේද, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමද කියන කාරණය පැහැදිලිව සඳහන් කරන්න. ඊළඟට කොපමණ හුස්ම රැලි ප්‍රමාණයක් සතියෙන් දකින්න පුළුවන් වුණාද ඒක හරියටම කියන්න ඕනේ නැහැ. තමන්ට දැනෙන පරිදි කොපමණ කාලයක් කොපමණ හුස්ම රැලි ප්‍රමාණයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද. ඊළඟට අරමුණෙන් හිත පිට ගියාද, කියන්නේ ආනාපානෙන් හිත පිට ගියාද, පිම්බීමේ හැකිලීමේ හිත පිට ගියාද, මේ කාරණය සඳහන් කරන්න. නැවතත් කොහොමද මේ තමුන්ගේ මූලික අරමුණට ආවේ, ඒක දැනගත්තේ කොහොමද, පිට ගිය අරමුණ කෙරෙහි ද්වේෂයක් ඇති වුණාද, එහෙම නැත්නම් ආනාපාන අරමුණ කෙරෙහි සතිය තමගේ මූලික කමටහන කෙරෙහි කොහොමද සතිමත් වුණේ, එහි වෙනස් වීම දැක්කේ කොහොමද, මේ කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය දැනුණ කොහොමද, වම් පාදයට කොහොමද, දකුණු පාදයට කොහොමද, පියවර කොපමණක් සතිමත් ඇවිද්දාද, මේ කාරණා ඇතුළත් කරන්න. ළඟට නැවතත් සති එම ස්පර්ශයේ පාද ස්පර්ශය නොදෙනී ගියාද, පිටත අරමුණ වලට හිත ගියාද, නැවතත් පාද ස්පර්ශය දැනගත්තේ කොහොමද, කායට සිත ආවේ කොහොමද කියන කාරණා සඳහන් කරන්න. තවදුරටත් එදිනදා ජීවිතයේදී කොහොමද තමන් සතිය පුහුණු කරේ, ඉවුම් පිහුම් කටයුතු කරනකොට, රැකියාව කරනකොට, කැසිකිලි ඇසිකිලි කටයුතු කරනකොට, ක්‍රීඩාවක් කරනවා ඒව කරනකොට කොහොමද තමන්ට සතිය උපකාර වුණේ, සතිමත් වුණේ කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව අප වෙත ලියා යවන්න පුළුවන්. එම වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එකක් මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර එම වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා. මේ වාර්තා ලිවීමේ වැදගත්කම තමයි තමුන්ටත්, ඒ වගේම සම්බන්ධ වෙන අනිත් අයටත්, ඇහුම්කම් දෙන අනිත් අයටත් එම ගැටලුව, එම වාර්තාව ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාම ඉදිරිපත් කරනවා වාර්තා ඉදිරිපත් කරන්න කියලා. ඊට අමතරව වැඩසටහන අතරතුරම ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරන්න පුළුවන්. තමුන්ට යම් ගැටලුවක් තිබෙනවා නම් තමන්ගේ පුහුණුව කෙරෙහි ඒවා වාචිකව live පිළිතුරු ලබා ගන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ. සියලු දෙනාගේ ඉල්ලා සිටින්නේ ඉතිපතා සෑම ඉරිදාවකම වැඩසටහනට සහභාගි වෙන්න, නවකීන් වැඩසටහනට සම්බන්ධ කරන උනන්දු කරවන්න, තමන්ගේ පවුලේ සමාජිකයන්, දූ දරුවන්, අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියන්, හිතමිතුරන්, රැකියා ස්ථානයේ ඉන්න අය. මොකද මේ වගේ වැඩසටහනකට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගන්නේ සැහැණ දුෂ්කරතා මැද්දේ. ස්වාමීන් වහන්සේලාත් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ තමන්ගේ කටයුතු කරන අතරතුර දැඩි දුෂ්කරතා මැද්දේ. ඉතින් තමන්ටත් ආශිර්වාදයක් වෙනවා තවත් අය මෙවැනි සම්බන්ධ කරගන්න උනන්දු කරවීම. සූම් වැඩසටහන සෑම ඉරිදා දිනකම උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නිව්සීලන්ත වේලාවෙන් 2:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. සූම් මීටින් ලින්ක් එක රැස්වීම මංකේ මුරපදයට මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මේ සියලු දත්ත මම එදා ගන්නම් සියලු දෙනා සමග. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම බන්දුල සොයිසා මහත්මයාට ආරාධනා කරනවා අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස. අද අප සමග අපගේ ධම්ම සරණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙයි. තාම සම්බන්ධ වෙච්ච පාටක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස, වහන්සේට අවස්ථාවක් තියෙද සුළු වේලාවක් අප සමග
හරණ හාමුදුරුවෝ නැද්ද?
සම්බන්ධ වෙලා නැහැ ස්වාමීන් වහන්ස. මම මැසේජ් එකකුත් යවුවා.
ඒකනේ නදී මැසේජ් එකකුත් යාලා බලන්නකො.
උදේ වැඩි දන්න
ටෙක්ස්ට් එකේ විදියට කුසල හාමුදුරුවෝ නේද කියලා තිබුණේ.
ඊමේල් එකේ තියෙනවා අතුලා අංකල්. ඔව්, තම සරණ ස්වාමීන් වහන්සේ ඒකයි වාගේ ඉතින් එනවාද කියලා බලාගෙන හිටියේ. උසාවන් වහන්සේ වඩිනවද කියලා අපේ දන්නේ. අද වාර්තා ලැබිලා තියෙනවද බඳුරක්?
ඔව්, එක වார்த்தාවක් තියෙන ස්වාමීන් වහන්ස.
හරි, ඔ අපි අංක ඉදිරියට.
එහෙමයි ස්වාමීන් වහන්ස.
එහෙමයි ස්වාමීන් වහන්ස, අවසරයි. මේ වார்த்தාවේ කොටස් දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස. පළවෙනි කොටස, ගෞරවනීය ස්වාමීන් වහන්ස, උදෑසන තන පීස දිගේ සක්මන ඇරඹු වෙමි. යටි පතුලට දැන්න තෙත ගතිය හොඳට වැටහුණි. වම්පය පතුලට පොළව ගැටෙන විට එහි ධාරයේ දිගේ කයේ බර පොළවට සේන්දුවන ආකාරය දැනුනි. එය දකුණු පතුල බර සම්ප්‍රේෂණයේ ඊතරම් හොඳට නොවැටුනි. ස්වාමින් වහන්ස, යටි පතුලේ උණුසුම නිසා පොළවේ තෙත් ගතිය සිසිල් බව ඉහත විස්තර කළ ආකාරයට එය ඇතුළත පිටත අජත්ත බහිද්ද වශයෙන් විස්තර කළ හැකිද? ඒ පළවෙනි කොටස ස්වාමීන් වහන්ස.
එයා අන්තිම ගාලා ආපහු පොඩ්ඩක් කියන්න බලන්න.
යටිපත් ඉහත විස්තර කර පරිදි යටිපතුලේ උණුසුම නිසා පොළවේ තෙත සිසිල් බව දැනුනි. එය ඇතුළත පිටත වරහන ඇතුලේ අජත්ත බහිද්ද වශයෙන් විස්තර කළ හැකිද ස්වාමීන් වහන්ස?
හරි, එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දැන් හිතමුකෝ සක්මනක ගැනනේ කියන්නේ. සක්මනකේ යෙදෙනකොට අපේ දැන් මේ වගේ තොරතුරු පතුලට දැනෙන උණුසුම් සිසිල් ගති, ඊටසේ තෙතවියලි ගති, ඔය වගේ දේවල් අපිට දැන දැක ගන්න පුළුවන්. එතකොට ඒ වගේ නිරීක්ෂණයක තමයි අපි කල් ගෙවන්නේ. නැවත නැවත මේ පතුලේ ක්‍රියාවලිය දැක දැනගන්න උත්සාහ ගන්නවා. එතකොට අපි හිතමු අර විදිහට අපිට මේ පයේ සිසිලසක් දැනෙනවා කියලා. එතකොට ඒ වගේ සිසිලසක් දැනෙන වෙලාවේදී අන්න මේ ඇතුළත පිටත මේ උණුසුමේ වෙනස, නැත්නම් අර තෙතමනයක් දැනෙන වෙලාවකදී තෙතමනේ වෙනස විදිහට මේක අපිට මෙන්න මේ පරතරයේ විදිහට අපිට නිරීක්ෂණය වෙනවා. ඒතර සමහර වෙලාවට උස්මේ පතුලේ වේවා උස්මේ වේවා මේ විදිහේ උණුසුම් වෙනසක් දැනෙන්නේ නැහැ නේද? තවත් වෙලාවකට ඒ විදිහේ වෙනසක් දැනෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ මේ දෙපැත්තේ වෙනස පරතරය අපි දැන දැකගත්තා. ඒකට අනුව නිරීක්ෂණයක් වුණා කියන සරල අදහස අපිට අරගන්න පුළුවන්. හැබැයි මේ කල යුත්ත තමයි මේක නැවත නැවත මේ විදිහට දිගට දිගට පුරුදු කරන්න බලන්න. පුරුදු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිරීක්ෂණය දිගට පැවැත්වීම තමයි අවශ්‍ය. සාමාන්‍යයෙන් විපස්සනාවක අපි හිතනවා නිකන් හුස්ම දිහා බැලුවාම බැලුවා කියලා කට්ටි එනවා. මේ හුස්ම බැලුවා 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 සාමාන්‍යයෙන් බැලුවා. බලනකොට මේ එක හුස්මක් තමයි මෙයා බලලා තියෙන්නේ. ඒක හුස්මක් බැලුවාම හුස්ම බැලුවා කියාගෙන එනවා. එකවරක් පතුලට අවධානය ගත්තාම හරි පතුල බැලුවා කියාගෙන එනවා. බත් කටක් යන්තම් 100 පීටවා ගත්තාම හරි එහෙනම් බත් කන කොටත් 100 පීටවා ගත්තා කියලා එනවා. එහෙම වරක් බලලා ප්‍රමාණවත් නැහැ. වරක් බලලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට කළ යුත්තේ තමයි මේ 10000 වරක් මේ එකම දිහා නැවත නැවත බලනවා. 10000 වරක් අන්න එකම අරමුණට මේ හිත නංවනවා. හරි, ඒ නැංවීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ මේ මිනිස්සුන්ට මේ සත්‍ය නොපෙනෙන්නේ, හරිද? සත්‍ය නොපෙනෙන්නේ අරමුණු මාරු කරන එක නිසා. නැත්තම් සත්‍ය මේ ඇස් ඉදිරිපිටම තියෙනවා. හැබැයි දකින්න බෑ. මොකද හැම වෙලේම අරමුණු මාරු කරනවා. ඒක නිසා ඔය නිරීක්ෂණය දිගට කරන්න මේ නිරීක්ෂණය පිළිබඳ ඇනලයිසිස් එච්චර ඕනේ නැහැ. ඇනලයිසිස් කරන්න ගියාමත් මොකද වෙන්නේ? අරමුණු මාරු වීමක් තමයි වෙන්නේ. ඒක නිසා ඔය වෙන නිරීක්ෂණය ඇතුළත පිටත අජත්ත බහිද්දා විදියට අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි මේක දජ්ජත්ත බහිද්දා මෙහෙමද දැනෙන්නේ කියලා එහෙම බැලිය යුතු නැහැ. ඒ වෙනුවට නැවත නැවත ඔන්න ඔය දැනීමත් එක්ක ඉඳියොත් ඒ උණුසුම් බව සිසිලස දැනෙන ආකාරය නැවත නැවත සිහිය පිටවා ගත්තොත් ඒකම තමයි අර එකම අරමුණකට නැවත නැවත හිත නංගවනවා කියන්නේ. වෙන වෙන ඒවා හිතන්න ගියොත් මේක ඇනලයිස් කරන්න ගියොත් අන්න මොකද වෙන්නේ? මේ අරමුණෙන් හිත පිටපැන්නා වෙනවා. ඉතින් ඒක නිසා එන්නේ විශ්වාසෙන් දිගට යෙදෙන්න එකම අරමුණ ගත්තා වූ අරමුණ සිය දහස්වරක් නැවත නැවත හිත නැංවීමෙන් නිරීක්ෂණය කරන්න කියලා අපි කියමු.
එමයි සන්නස දෙවන කොටස පරයන්කේ සිතුලි අතරින් ගොරෝසු හුස්ම දැනුණා. පිටවන හුස්මට වඩා ඇතුළන හුස්ම ගොරෝසු බව දැනුණා. ටික වේලාවකින් බාහිර සිතුවිල්ලකට හිත ගියත් නැවත ස්වභාවයෙන් අරමුණට හිත ආවා. එවිට ප්‍රාශ්වාස රැලි අවසන් වෙමින් පැවතුණා. මෙලෙස හිත පිට ගිය වාරවල එය නැවත අරමුණේ කොතනටද එන්නේ කියා බැලුවා. එදිනදා වැඩ කටයුතු වල සතිය පිහිටුවන උත්සාහ කරමින් සිටිමි. වෙනදාට වඩා කාමක හැඟීම් මතුවී එන අවස්ථා දැනගතිමි. එවැනි හැඟීම් එනවාට අකමැති බවකුත් දැක්කෙමි. මෙම ප්‍රතිපදාව කෙලෙස් සමග මුහුණට මුල්ලා කරන සටනක් කියා හැඟුණි. උපදේශක් පතමි. තෙරුවන් සරණයි. වார்த்தාවේ අවසානයේ.
හරි, එතකොට ඒකේ කොටස් දෙකකට අවධානය යොමු කරන්න මම කැමතියි. එකක් තමයි ඕකේ අර හිත පිට ගිහිල්ලා එයාම එනවා කියලා කියනවා. හරිද? ගන්නවා කියන එක නෙමෙයි එනවා කියන එක සඳහන් උනේ. මට ඇහුණ ආකාරයෙන් නිවැරදි නා. එතකොට ඒක හොඳ ඉදිරියක් කරන පුහුණුවේ. මේක මේ අපි මේ අරමුණට හිත අරගන්න තමයි මුලින් දඟලලා තමයි මේක කරේ. නමුත් ටික දවසක් යනකොට විශ්වාසය දියුණු වෙනකොට ඒ කෙනාට දැක ගන්න පුළුවන් මේ පිටපණින හිත යාම නැවත එනවා අරමුණට. එන්න නම් පොඩ්ඩක් ඉවසන්න වෙනවා. ඉවසලා බැලුවොත් එනවා. අන්න ඒ එන ගමනට ඉඩ දෙන්න. ඊට පස්සේ ඒකෙම දෙවෙනි කොටස විදියට නිරීක්ෂණයක් තියෙනවා. මේ එන්නේ කොහෙද කියලා බැලුවා කියලා. මේ හුස්මේ මොන කොටසටද එන්නේ? හුස්ම මුල් කොටසට වෙන්න පුළුවන්, මැද කොටසට වෙන්න පුළුවන්, ඇතුල් එන පිට වෙන හුස්මට වෙන්න පුළුවන්. අන්න ඒ විදියට මේ එන්න තැනත් එන්නේ කොතනද කියලත් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒකත් හොඳයි. නැවත නැවත අරමුණෙන් පිටට හිත පණීවි. හැබැයි නැවත නැවත යාම එනවා. ඒක නිසා ඒ විශ්වාසයට තහවුරු වෙන දෙන්න. පිට පැන්න වෙලාවට විශ්වාසයෙන් බලාගෙන ඉන්න මේ අරමුණට එනවා කියන විශ්වාසයෙන්. ඔය එනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ආහට මොකද වැඩි වෙලා තියෙන්නෙත් නැහැ. ආවෝ යනවා. ගියාට මොකද ආපහු එනවා. අන්න ඒ විදිහට නැවත නැවත මේ පිටපණින හිතම නැවත අරමුණට එන බව දැනගෙන කටයුතු කරා. සාමාන්‍ය පරෙයෝ හදන කට්ටිය පරෙයෝ උඩ ගැව්වහම ඌ අර කැරකිලා කැරකිලා ආපහු ගෙදෙට්ට බහිනවනේ, ඌඩුවට බහිනවනේ. ඒ ගාපු ගමන් ගියොත් එහෙම මේ එහෙනම් පරෙයෙක් නෙමෙයි එක. හරි, ඒ පරෙයෝ පුරුදු කරන්නේ එහෙම තමයි. ඌ අර ගේ වටේ කැරකිලා පැය භාගයක් විතර උඩ කරණම් ගහලා ආපහු අර කූඩුවටම බහිනවා. සමහර වෙලාවට වෙන මේ වෙන වෙන යන එවුනුත් එකතු කරගෙන බහිනවා. එපමණට විශ්වාසය උගේ ශක් මේ මේ මොකද්ද විශ්වාසයේ ශ්‍රද්ධාව තියෙනවා. හරි, ඌ වෙන තැනක යන්න අදහසක් නැහැ. මමත් පොඩි කාලේ පරෙයෝ දෙන්නෙක් ඇදුවා. අනේ උඩ ගැව්වා ගැව්වම ඌ යන්නම ගියා. ඒ නුපුරුදුකම ඒ වැඩේ හරියට දන්නේ නැතිකම. හැබැයි ඉතින් අඬන් ඉඳියයි ජෝ පරෙයියා ඇති වෙලා ගියා ඌ ගියා යන්න ගියා කියලා අඬන් ඉඳියා. ඉතින් එහෙම තමයි. ඒ නුපුරුදු කට්ටිය අඬා වැටෙද්දී මේ විදියට අසාර්ථක වෙද්දී පුහුණුවේ විශ්වාසය ශක්තිය දියුණු වෙනවා කියන්නෙම තේරෙනවා මේ පිටරදට යන හිත එයා විසින් මාපහු වෙනවා. ඕකේ අපිට ආයේ ගෙන්නන්න දෙයක් නැහැ. ගෙන්නන්න දෙයක් නැහැ. ඒ ශක්තියට ඉඩ දෙන්න. ඒ විශ්වාසය තහවුරු වෙන දෙන්න. ඊට පස්සේ අනිත් පැත්තෙන් එවැනි විශ්වාසයක් තහවුරු වෙනකොට එන ගැටලුවක් ප්‍රශ්නයක් තමයි දෙවැනි කොටස. එහෙම හඳුන්වලා දෙන්න මම කැමතියි. අර පළවෙනි කී විශ්වාසය තහවුරු වෙනකොට දෙවනුව මතුවෙන සංකීර්ණත්වයක් තමයි මෙන්න මේ රාගය වගේ දේවල් ඇවිල්ලා මේක වාහයලා ගන්නවා. හරි. එද තේරෙනවා ඔන්න බහුල වශයෙන් රාගය වැඩ කරනවා කියලා. එතකොට ඒ වෙලාවට නිකන් මේක කෙලෙස් එක මූණට මූණ ගැටීමක්, මේක නිකන් වැඩි වගේ, මේක නිකන් අසාර්ථකයි වගේ කියලා සැක සංකා මතුවෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාට අපි කියමු මේ මතුවෙන රාගය එක්ක ඉඳීමව තමයි ඔතෙන්දි ප්‍රතිපදා වෙන්නේ. සමහර වෙලාවට පරියංග කාලේ පුරාවටම රාගය තමයි වැඩ කරන්නේ. එතකොට හිතනවා මේක භාවනාවද වෙන මොකක් හරිද මේ කරේ කියලා පැයක් වාඩි වෙලා. කමක් නැහැ, එහෙම සැක සංකා මතුවුණත් නැවත නැවත මේ මතුවෙන රාගයට ඔහේ ඉන්න දෙන්න. දැන් අපි අහලා තියෙනවානේ අර නූපන් කෙලෙස් නූපදනවා, උපදින උපන් කෙලෙස් දුරු කරනවා, ඔහොම අදහසක්. එතකොට මේ මතුවෙච්ච රාගයට ඉන්න දෙන්න කිව්වහම සමහරු ප්‍රශ්න කරනවා, ස්වාමීන් වහන්සේ ඕක දැන් අර බුද්ධ දේශනාවේ තියෙන්නේ ඔහොම නෙමෙයිනේ, උපන් කෙලෙස් මේ දුරු කරන්න කියලා කියන්නේ, දැන් ඔය කියන්නේ වෙන කතාවක් නේ කියලා මේ පහුගිය දවසකත් ඔය විදිහේ ප්‍රශ්නයක් මතුවුණා. නමුත් තේරුම් ගත යුතු තමයි එකක් මේ මතුවෙන රාගය සිහිය පිහිටවා ගැනීම තුලින්ම අන්න මොකද වෙන්නේ, දුරු වෙලා ඉවරයි. ආයෙ නිකන් අන්න තලන්න මේ පොළු අරගෙන ගහන්න දෙයක් නැහැ ඔකට. සිහිය පිහිටවා ගැනීම මාත්‍රයෙන්ම රාගය තවදුරටත් රාගය නොවේ. හැබැයි රාගය නිකන් අර සුම්බුන් ටිකක් අපිට පේනවා. මේ හිතවිලි වැඩ කරනවා, පින්තූර චිත්‍ර රූප මැවිලා එනවා, අර පරණ සිදුවීම් මතක් වෙනවා. මේ ක්‍රියාවලිය යනවනේ. එතකොට මේ කෙනාට පේනවා රාගේ නෑ නෙමෙයි තියෙනවනේ කියලා. නෑ, රාගේ සුම්බුන් ටිකක් තියෙන්නේ සතිමත් වීමම තුල. ඒ රාගය තවදුරටත් රාගේ නෙවෙයි. අනේ සතිමත් වීමම තමයි උපන් කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව. වෙන මොකුත් නෑ. හරි. ඊට පස්සේ කෙනෙක් අහනවා අර නූපන් කෙලෙස් නූපදවීමට ගැලපෙන්නේ නෑනේ මේ මතුවෙන්නේ රාගේ මතුවෙන්න දෙන එක කියලා. ඉතින් නැති තැනකින් රාගේ මතුවෙනවා. හරි, අපි ඉල්ලුවේ නෑ. හැබැයි ආවනේ. ආවම මොකද කරන්නේ? ආහම ඉතින් ඒක බාර ගන්න වෙනවා. සිහ පීඩවා ගන්න වෙනවා. සිහ පීඩවා ගැනීම තුළම අන්න ඒ උපන් රාගය දුරු වීම සඳහා අවශ්‍ය දේ කරලා ඉවරයි. තව දුරටත් රාගය තියුණාට මොකද, රාගය නොවේ. ඒක නිසා ඔය දෙවැනි කී සංකීර්ණත්වය මතුවෙන්නේ ප්‍රතිපදාවේ ඉදිරියක් විදිහට. පළමු කී අර මං කිව්වේ හිත පිට ගිහිල්ලා එයාට මෙන්න දෙන්න කියලා. එන්න ඒ ශක්තිය, ඒ විශ්වාසය දියුණු වෙනකොට මතුවෙන සංකීර්ණත්වයක් තමයි ඔය දෙවැනි කොටස. ඒක ප්‍රතිපදාවේ කොටසක්. ඒක අයින් කරනවා නෙමෙයි. අපි ඉල්ලලා ගත්තෙත් නෑ. මේ කාගේදෝ චොයිස් එකකට ආපු එකක් වගේ. හරි. හැබැයි අන්න මොකද කරන්නේ, මේක බාර ගන්නවා. මේක බාර ගන්නවා. මේකට ඉන්න දෙනවා. ඒ ඉන්නකොට සිහිය පීඨවා ගැනීම තුලම තවදුරටත් රාගය රාගය නොවේ. අන්න ඒ විශ්වාසය, ඒ ශක්තිය දිනු කරගන්න කියලා අපි කියමු. ඒකම එන්න දෙන්න. එයානේ එන්නේ, අපි ඉල්ලලා ගන්නෙ නෑනේ. ඒකට මුහුණ දෙන්න. ඒකට මුහුණ දෙන්න. මුහුණ දෙන්න දෙන්න. අන්න මොකද වෙන්නේ, රාගයේ ක්ෂය වීමක් තියෙනවා. සාමාන්‍ය රාගය වගේ එකක් ක්ෂය වීම දකින්න හරි අමාරුයි. හරිද? ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේක මේ ෂණික වශය වෙලා යයි කියලා. නමුත් මේ රාගය වගේ අරමුණක්, රාගය වගේ ස්වභාවයක් ක්ෂය වීමක් තියෙනවා. හැබැයි ඒ ක්ෂය වීම දැනෙන්නේ බොහෝ කාලෙකින්. අර හාෆ් ලයිෆ් කියලා කියන ඔය මේ විකිරණශීලී ද්‍රව්‍යවල හාෆ් ලයිෆ් කියනවා. ඒ කියන්නේ තියෙන ප්‍රමාණය භාගයක් වෙන්න ගතවන කාලේ. හරිද? එතකොට මේ හාෆ් ලයිෆ් එක මේ රාගේ වගේ දෙයක මේ පුහුණුවේදී ගොඩාක් වැඩි. එතකොට සමහර විට මාස ගාණක් යනවා මේක ෂය වෙලා භාගයක් වෙලා කියන එක තේරුම් ගන්න. නිකන් බැලු බැලු ගමන් ෂය වෙන සමහර දේවලුත් තියෙනවා. නමුත් රාගය වගේ එකක් එහෙම දෙයක් නෙමෙයි. ඒක නිසා අන්න මේක තේරුම් ගත යුතුයි. මේක ෂය වෙනවා. හැබැයි ෂය වීම දකින්න අමාරුයි. එයාගේ හාෆ් ලයිෆ් එක දිගයි. ඉතින් කළ යුත්තේ තමයි නැවත නැවත පුහුණු ඒ දෙන්න. එතකොට මාස ගණනක් අවුරුදු ගණනක් යනකොට තේරෙනවා අන්න ෂය වෙලා කියලා. ෂය වෙලා කියලා අර කලින් තරම් විචිත්‍රවත් විදියට, කලින් තරම් බල සම්පන්න විදියට රාගය වැඩ නොකරන බව දැන දැක ගන්න පුළුවන්. ඒ විදිහ උත්සාහයක් කරන්න කියලා අපි මතක් කරමු.
එමයි ස්වාමීන් වහන්ස, තව වර්තාවක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්ස, අවසරයි.
අය පොඩ්ඩක් ඉන්නකො, ඒකට යන්න කලින් මේ මේ පද්මනෝනා මොකද්ද මේ කියන්නේ කියලා බලස් බලමු.
නෑ ස්වාමීන් වහන්සේ, දා කිව්වනේ මේ බණේදී අර රජතුමාගේ නම මතක නැති වුණා කියලා.
මේ අද නේද?
ඔව් අද ස්වාමීන් වහන්සේ බණේදී.
යා නෙමේ වර මේ ඕක පායාසි, පායාසි දැන් මතක්
වුණා. පායාසි, හරි හරි හරි.
පායාසි සූත්‍රයක් තියෙනවානේ. ඔය මේ මේ කවුද කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අභාවයෙන් පස්සේ සිදුවෙන සිදුවීමක් මේක. කුමාරකාශ්‍යප මහතුරු තමයි ඒකට මුල් වෙන්නේ. මේ පායාසි සූත්‍රය කියවලා බලන්න, ඒකේ තියෙනවා එයා කරපු පරීක්ෂණ ටික ඔක්කොම.
හරි හරි ස්වාමීන් වහන්සේ, මං හිතුවා මේ මිලින්ද රජුගේ.
එහෙම කරපු එක්කෙනෙක් ඉඳලා තියෙනවා මේ මේ නූතන ලෝකේ. ඩෙකාඩ්ද කොහෙද මං හිතන්නේ, ඩෙකාඩ් වගේ තමයි මතක. එයත් ඔය වගේම පරීක්ෂණ ටිකක් කරලා තියෙනවා මිනිසුන් මේ මැරෙන්න කලින් මලාට පස්සේ මේ බල කිරලා ඔය වගේ වේක එක කරලා බලලා තියෙනවා මේ ජීවයක් පිට වෙලා යනවාද කියලා.
හරි එයි ස්වාමීන්
වහන්සේ, වැඩි වෙනවලු. එතකොට ප්‍රශ්නේ සංකීර්ණ වෙනවා. දැන් කොහෙන් හරි ගීති උන එකක් මේ ආවද කියලා, ඒ කෙමිකල් ප්‍රොසෙසස් නිති. හරි
එයි ස්වාමීන් වහන්සේ, දෙවෙනි වර්තාව කීවීමට අවසර.
හරි කියන්න, ඔය අවසර දීලා.
හරි එයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. පොඩි වෙලාවක් ගියා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බුදුන් වැඳ පරයන්කේ සිට හොඳට පටල් වී භාවනාව පටන් ගතිමි. දීර්ඝ හුස්ම වාර 3ක් ගෙන ආස්වාස ප්‍රස්වාස හුස්ම ඉහළ පහළ යන ආකාරයේ දෙස සිහියෙන් බලා සිටියෙමි. ඊට පසු නිවස තුළට මාගේ සේවය අවශ්‍යතාවයට භාවනාව කිසිදු සිතෙහි කැළඹීමක් නොමැතිව නවතා එම කාර්ය අවසන් කර නැවත භාවනාවට වාඩි වුනෙමි. මෙවර මාගේ හුස්ම පෙර පරිදි නොම ටිකක් සංසිඳී ඇති බවට දැනුනි. මෙලෙස හුස්ම වාර 5ක් පමණ ගිය පසු නිවස තුළ ක්‍රමානුකූල භාවනා කර නොහැකි බව සිතුනි. එම සිතුවිල්ල සිහියෙන් දැක නැවත මුල් අරමුණට සිත යොමු කළෙමි. නැවතත් මුල් අරමුණේ විනාඩි 5ක් පමණ සිටින විට පරිසරයේ කුරුළු ශබ්දයක් ඇසුනි. ඒ සිහියෙන් දැක නැවත මූලික අරමුණට පිවිසුනේමි. එලෙස වාහනයක් පනවා ගන්වන හඬ, නිවස තුළ කතා කරන හඬ, මාගේ නිවස තුළ නොඑක් ශබ්ද සිහියෙන් දැක නැවත මුල් අරමුණට සිත යොමු කළෙමි. නැවත විනාඩි 5ක් දක්වා භාවනාව කරගෙන යන අතර මාගේ දකුණු පාදයේ කලව ප්‍රදේශයේ කලව ඇට රිදුම් දෙන බව දැනුනි. එය එම ප්‍රදේශයේ පහළට අදින ලෙස දැනුනි. මෙලෙස විනාඩි 5ක් පමණ භාවනා කර කිසිම ආයාසයකින් තොරව භාවනාව අවසන් කළෙමි. හුස්ම මෙලෙස ගන්නා විට අතරමැදින් දීර්ඝ හුස්ම නිරීක්ෂණය කළෙමි. භාවනාව ගැන ආලෝක චැනල් එකේ වැටසටහන් බලමි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, මේක පළවෙනි වார்த்தාව කියලා අත්දැකීම් කමටහන් වார்த்தාව කියලා දැන් දීලා තිනවා.
හරි හොඳයි. ඒ විදිහට අලුතෙන් සම්බන්ධ වෙලා තමුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරන එක, ඒ පුහුණු කරගෙන යන එක ගැන අපි සන්තෝසයි. ඇත්තටම මේ ලොකු පිරිසක් ඉන්නවා මේ මේවට උනන්දුව තියෙන. නමුත් ඒගොල්ලන්ට හරි ප්ලට්ෆෝම් එකක් හම්බ වෙන්නේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් ඔය වැරදි තැනකට යොමු වුණොත්, වැරදි ක්‍රමවේදයකට යොමු වුණොත් අපරාධය දරන උත්සාහය, මේ ඒ උත්සාහය නියම ප්‍රතිඵල අරගන්න අමාරු වෙනවා. ඉතින් මෑනියෝ මං හිතන්නේ කලක තිස්සේ මේ තොරතුරු බෙදා හරිමින් එනිය පිරිස් යොමු කරමින් කටයුතු කරනවා. ඒක ගැනත් පින්දීලා මේ විදියට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. එතකොට මෙතන මම දැන් මෙහෙමනේ, දැන් ඔතන ඔය කරදර බාධක වගේ දේවල් ඉදිරිපත් වෙන්න එන්න පුළුවන්. දැන් අපි හිතමු අර හුස්ම බල බල වාඩි වෙලා ඉන්නකොට මොකද්දෝ කරදරයක් එනවා, කාට හරි කතා කරන්න වෙනවා, එයාගේ වැඩේ කරලා දෙන්න වෙනවා. අපි හිතමු ඒක ඉවර වෙලා ආපහු වාඩි වුණා කියලා. වාඩි වුණාම හුස්ම කැළඹිලා නැහැ, තව හුස්ම තැම්පත් වෙලා කිව්වනේ. අන්න එහෙනම් මොකද වෙන්නේ? අර කරදරේ කරදරයක් වෙලා නැහැ. තිවුනාටත් වැඩිය හොඳට හුස්ම තැම්පත් වෙලා ඒක ඉවර කළා වාඩි වෙනකොට. ඔන්න ඔය ඇටිටියුඩ් චේන්ජ් එක තමයි අවශ්‍ය වෙන්නේ. කරදරේ කරදරයක් කිව්වනේ, ආයේ ඉවරයක් නැහැ, බේරුමක් නැහැ. දැන් ඔය මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනවා. හරිද? භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනකොට සාමාන්‍යයෙන් දැන් ලොකු හාමුදුරුවෝ සක්මන් කරත් ඉතින් පලාත යන්නේ නැහැ නේ අපි. නමුත් බුදු හාමුදුරුවෝ සක්මන් කරනකොටත් කතා කරපු කට්ටිය ඉන්න ඇවිල්ලා. හරිද? ඇවිල්ලා මොකක් හරි කෝ ප්‍රශ්නයක් අහනවා, මොකක් හරි වාතයක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එකෙන් වෙහෙසක් ගත්ත පාඩක් නැහැ. සමහර වෙලාවට සක්මනේම මේ කතා කර කර සක්මන් කරනවා. අර එයාත් පිටිපස්සෙන් පැත්තෙන් සක්මන් කරනවා, භාග්‍යතුන් වහන්සේත් සක්මන් කරනවා. මේ කරදරයකට ගත්තේ නැහැ. දවසක් ලොකු ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා, කවුද පිස්සෙක් ඇවිල්ලා ලොකු හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් වැටලා මොකද්ද ආහහා යනවා. දැන් ලොකු ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? සක්මනේ පුදුම වේගෙන් සක්මන් කරනවා. අර ඉතින් දුව දුව අර මේ ලොකු හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් යනවා. අරක මොකද්ද ආහහා. ඉතින් ඔය වගේ තමයි කරදරේ විදිහට ගත්තොත් ඒක වෙන වාතයක් වදයක් වෙනවා. හැබැයි කරදරයක් විදිහට බාරගත්තේ නැත්නම් අර භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනවා, කෙනෙක් ඇවිල්ලා මොනවද අහනවා, ආහනයකටත් උත්තර දෙනවා. හැබැයි සක්මන නවතින්නේ නැහැ. අරයා පිට වෙලා යනවා. ආපහු අර පරණ පුරුදු විවේකය මතුවෙලා එනවා. හුස්ම කැළඹිලා නැහැ අතරමැදදී. අන්න ඒ ක්‍රමවේදය තමයි අවශ්‍ය වෙන්නේ. හරි? ඒ හිතවිල්ලක් වගේ දෙයක් ආවත් ඒ වගේ තමයි. සද්දයක් ඇහුණත් ඒ වගේ තමයි. ඔන්න දැන් කරදරයක් මතුවුණා. හැබැයි මේ කරදරයට දුක් ගන්නේ නැත්තම් එයා විසින්ම එයා නික්මිලා යනවා. නික්මිලා යාම සඳහා යම් වෙලාවක් යන බව හැබැයි නික්මිලා යනවා. බාධාවක් එන්නේ නැහැ. ඒක නිසා ඔය යම් කිසි ද්වේෂයක් වගේ දෙයක් ඇතිව වැඩ කරනවා. ඒකයි මේ කියන්නේ මේ ගෙදර බාධා වැඩි, භාවනා කරගන්න බෑ. මේ ගෙදර කට්ටිය ඉඳ බෑ. මේ හරි සද්දයි, වාහන සද්දයි, මේ ගෙදර මිනිස්සු කතා කරනවා කියලා යම් කිසි ද්වේෂයක් යටින් කරන්ට් එකක් වගේ වැඩ කරන බව හැබෑව. හැබැයි අපි මේ කෙනාට කියමු ඔය පරිසරේම නිවන හොයන්. හරි. ඔය පරිසරේම නිවන හොයන්න ඔය සම්බාධ ඇති ස්ථානෙම තමයි නිවනත් හොයන්න තියෙන්නේ. කොහොමද හොයන්නේ? අන්න අර මං කලින් කී ක්‍රමවේදෙට. අර හුස්ම බලාගෙන ඉන්නකොට නැත්තම් සක්මන් කර කර ඉන්නකොට කරදරයක් මන් එනවා. කරදරයට දුක් ගත්තේ නැත්තම් ටික වෙලාවකින් එයා නික්මිලා යනවා. කලින්ට වැඩිය හොඳට හුස්ම තැම්පත් වෙලා. අන්න ඒ ඇටිටියුඩ් එකෙන් මේ කරදර දිහා බලන්න පුළුවන් නම් ඔය සම්බාද ස්ථානෙම, සම්බාදේ ඕකාසාදිගමෝ, මේ ඇවිරුණු සම්බාද තැනම හිස් තැන දකින්න, ඉඩකඩ දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ. ඒක තමයි ක්‍රමවේදය. නැතුව මේ කරදර නැති ලෝකයක් හොයාගෙන ගිහිල්ලා නිවන් දකින්නවා කිව්වොත් ඒක කවදාවත් නොවන වැඩක්. හරි. අර ආසිත බ්‍රාහ්මණයා වගේ නේද? මේ කොහෙදෝ පාළු විමානයක ගිහිල්ලා භාවනා කළා නැගිටලා බලනකොට මේ කුණු ගොඩේ බුදුරේ පහළ වෙලා. ඉතින් තනිය හැට ඇඬෙන්. හරි. මොකද මේ මෙච්චර මේ මම මේ දුර ඇවිල්ලා බලනකොට අර ඉඳපු මුල් තැනම බුදුරේ පහළ වෙලා තියෙනවා. ඒක නිසා මේ වගේ සංකීර්ණ සමාජයක් භාවනා කරන කෙනෙක්ට නියම තෝතැන්නක්. ලොකු පොටෙන්ෂල් එකක් ලැබෙනවා. හැබැයි අනිත් පැත්තෙන් මේ සංකීර්ණත්වය විසින් අපිව ගිල ගත්තොත් එයා ඉතින් ස්ට්‍රෙස් කියනවා, ආතතිය කියනවා, භාවනා කරන්න වෙලාවක් නැහැ කියනවා, අනේ මගේ වෙලා තියෙන කර්මයක් කියනවා, පුදුම කර්මයක් ගෙවන්නේ කියලා ඉවරයක් නැහැ. ඒක නිසා ඔය ඉන්න ජීවිතවලම ඔය බාධා ඇති ස්ථානෙම නිවන හොයන්න කියලා අපි මේ කෙනාට මතක් කරමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, අද දින ලැබිලි තියෙන ලිඛිත වාර්තා එපමණයි. කාල වේලා ඉක්ම ගිහින් තියෙන නිසා වහන්සේට කෙනෙකු එක ප්‍රශ්නයක් ගන්න වෙලාව තියෙනවද සභාවේ කවුරු හරි?
පස්ස තියෙනවද?
හොඳයි, අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. එක ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තියෙනවා. එනස ප්‍රශ්න නෑ වගේ මේ එහෙමනම් ස්වාමීන් වහන්සේ වහන්සේට ඉතාම වටිනා සාකච්ඡාව ධර්ම දේශනාවක් කිරීම සම්බන්ධයෙන් පාද නමස්කාර කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි, හරි.
නදීප් ඔබට පාරයි.
බොහොමත් පින් වඳුරවාම අද දිනෙත් අටසටහන සමාප්ත කිරීමට සුපුරුදු ලෙස පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නයි සූදානම් වන්නේ. සදාමම පත්මානන්දට ආරාධනා කරනවා දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. බොහොමත් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පත්මානන්ද ඔබට
බොහොම පින් නදීප්, අවසරයි ස්වාමීන් වහන්සේ. අපට අද ඔබ වහන්සේව ඉතාමත් වෙහෙස කරන්න සිද්ධ වුණා. ධර්ම දේශනාවෙන් පසුව මේ අපේ වාර්තා වලට පිළිතුරු සපයන්ටත් ඔබ වහන්සේට සිදු වුණා. ඉතින් මේ පිණින් ඔබ වහන්සේ මේ කරන ලද පිණින්, ඒ වගේම මේ ධර්ම දේශනාව අසන අප සමත් කරගන්නා ලද පිණත්, මේ සියලු හේතුයින් අප සැම දෙනා ඔබ වහන්සේටත් අප සැම දෙනාටත් ඒ පතනා බෝධියකින් මේ සසර ගමන කෙළවර කර ගැනීමට වාසනාව ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපට මේ අවස්ථාව ලබා දීමට මූලිකව කටයුතු කර අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාත්, අපට නිරන්තරයෙන්ම උදව් උපකාර කරන අනෙකුත් ස්වාමීන් වහන්සේලාත් සියලු දෙනාටත් මේ පින අයිති වේවායි මම ප්‍රාර්ථනා කරනවා. අපේ මියගේ නෑදෑයින් සඳහා අපි පින් අනුමෝදනා කරමු. දෙවියන්ට පළමුවෙන්ම පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මංසදා. අපේ මියගිය නෑයින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර වසන තුරුම අපට බාලයින්ගේ ආශ්‍රය නොවේවා, සත්පුරුෂ ආශ්‍රයම ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරද?
හොඳයි, හරි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදන්.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන් දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතන් සබ්බං අච්චයන් කමත මේ බන්තේ.
කමාමි කමිතබ්.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ද්විතියම්පි ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචයිනෝ චත්තාරෝ ධම්මා දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයිරාරෝග්‍ය සම්පත්තිය සග්ග සම්පත්තිය මේවච අතෝ නිබ්බාන සම්පත්තිය මිනාතේ සමිච්චතෝ.
සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සපත්තේ හැම දිනකටම තේරෙනවා.